සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිංගතුනි දැන් මේ වෙන විට දවස් පහක් පමණ සම්පූර්ණ වෙනවා මේ භාවනා වැඩසටහනේ. දැනගත යුතු බොහෝ දේවල් සරල දේවල් සියල්ල දැනගෙන තියෙනවා. කළ යුතු දේවල් බොහෝ දේවල් කළ හැකි ආකාරය දන්නවා. අතහැරිය යුතු දේවල් දන්නවා දැනගෙන තියෙනවා. අද බලාපොරොත්තු වෙනවා ටිකක් ගැඹුරු බොහොම කෙටි නමුත් ඉතාමත්ම ගැඹුරු සූත්‍රයක් පිළිබඳව මේ ත්‍රිපිටකයේ තියෙන මේ භාවනාවට යොදාගන්න පුළුවන් සාරාංශයක් හැටියට බුදුහාමුදුරුව ඉදිරිපත් කරලා තියෙන සූත්‍රයක් වන සත්තට්ඨාන කුසල සූත්‍රය පිළිබඳව විග්‍රහයක් කරන්න. මෙතන සත්තට්ඨාන කුසල කිව්වේ කෙලෙස් කුණු කිලුටු ගති රාග දේශ මෝහ ගති පියවර හතකින් උදුරා දාන. සත්ත කියන්නේ හත, උත්තාන කියන්නේ උදුරා දාන. හිතෙන් උදුරා දාන පියවර හතක් පැහැදිලිව පිරිසිදුව විග්‍රහ කරපු සූත්‍රය සත්ත උට්ඨාන කුසලෝ සූත්‍රය. සත්තට්ඨාන කුසල සූත්‍රය. එනිසා මේ හිතේ උපදින කෙලෙස් ගති, කුණු ගති, කිලුටු ගති, රාග ද්වේෂ මෝහ ගති පියවර හතකින් උදුරා දාන්නට දේශනා කරපු පෙන්වා දුන්න මාර්ගචරියාවක් ප්‍රතිපදාවක් විග්‍රහ කරපු සූත්‍රය තමා මේ සත්තට්ඨාන කුසල සූත්‍රය. එනිසා මේ සූත්‍රය ටිකක් කෙටි නමුත් ගැඹුරුයි. ඒ ගැඹුරු දේ මේක ඉතාම සරල දෙයක් මෙතන තියෙන්නේ. සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛී ඉමස්මින් ධම්ම විනේ කේවලී වුසිතවා උත්තම පුරිසෝති උච්චති. යම්කිසි කෙනෙක් මේ සත්තට්ඨාන කුසලයත් ඒ අනුව ත්‍රිවිධූප පරික්ඛී තේරුම් ගත්තා නම් ඒ අනුව ධම්ම විනේ කියන්නේ ඒ අනුව තමන්ගේ ජීවිතය හසුරුවා ගත්තා නම් මේ පිළිබඳව විමර්ශනය කර කල්පනා කර අනුගමනය පුළුවන් කරන්න පුළුවන් වුණා නම් ඒ පුද්ගලයා උත්තම පුරිසෝති පුච්චති. ඒ පුද්ගලයා රහත් තත්වයටම පත් වෙනවා. එනිසා මේ කෙලෙස් උදුරා දමන හත් ආකාර ක්‍රියාවන් පිළිබඳව හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. ඒ අනුව තමයි මෙතන කියලා තියෙන්නේ ඉද භික්කවේ භික්ඛු රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනී පටිපදං පජානාති. දැන් මෙතන මේ රූප පිළිබඳව දැන් පංචස්කන්ධයේ කොටස් පහක් තියෙනවා. කොට කොටස් පහ පිළිබඳවම රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනී පටිපදං පජානාති. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන ඊළඟට තියෙනවා. පංචස්කන්ධය පිළිබඳවම මේ රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනී පටිපදං පජානාති කිව්වේ චතු අරිය සත්‍ය. දැන් මෙතන කරුණු දෙකක් විග්‍රහ කරලා තියෙනවා. එකක් චතු අරිය සත්‍ය, අනික පංචස්කන්ධය. මේ උපාදානය කරගන්නේ මේ චතු අරිය සත්‍ය නොදන්නා නොතේරෙන පුද්ගලයා. පජානාති කියන තත්වයට තත්වය ගැන හිතන්න කල්පනා කරන්න තේරුම් ගන්න බැරි පුද්ගලයා තමා නප්පජානාති. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ රූපය රූප සමුදය රූප නිරෝධය රූප නිරෝධගාමී පටිපදාව කියන හතර පැත්තම චතු අරිය සත්‍යයම පංචස්කන්ධය පිළිබඳවම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳවම චතු අරිය සත්‍ය තේරුම් ගන්න නම් මේ පජානාති කියන එක එහෙම නැත්නම් මේ ප්‍රජනනය නිර්මාණය වෙන ආකාරය හිතේ. දැන් ඇහි රූපයක් නැහැ. කනේ ශබ්ද රූපයක් නැහැ. නාසයේ ගන්ධ සුවඳ රූපයක් නැහැ. දිවේ රස රූපයක් නැහැ. නමුත් අර රූප ඇහෙන් බාහිර රූපයක් දැක්කහම මේ රූපය නිසා සමුදය සම්බන්ධතාවයක් උපදිනවා. පටිච්ච වීම නිසා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ප්‍රජනනය වෙන්නේ එහෙමයි. ඒ ප්‍රජනනය වෙන නිර්මාණය වෙන සකස් වෙන ආකාරය ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ පජානාති. ඊට පස්සේ ඒ අණුව සම්බන්ධතාවයක් උපදින ආකාරය සමුදයන් පජානාති. ඒ සමුදය වන දේ අපිට නිරෝධ කරන්න පුළුවන්. රෝධ නොකර අර රූප සංචේතනා පිළිබඳව සංකාර නොකර අපිට පුළුවන්කම තියෙනවා රූප නිරෝධං පජානාති. ඒ වගේම ඒ ප්‍රතිපදාව ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාව වර්තමාන මොහොත දිගේම පවත්වන්න පුළුවන්. ඒක පජානාති වුණත් විතරයි. නපජානාති නම් ඒක කරන්න බෑ. එහෙමනම් දැන් මෙතන ටිකක් ගැඹුරුයි. හේතුව මොකද? චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ වෙලා තියෙන්න ඕන. පංචස්කන්ධය පිළිබඳව යම් තේරුමක් දැනුමක් තියෙන්න ඕන. ඊළඟට ඒ හතර විග්‍රහය කළාට පස්සේ තවත් තුනක් පිළිබඳව හතක් වෙන්න තවත් තුනක් මෙතෙන්දී ඇතුල් කළා. ඒක තමයි රූපස්ස අස්සාදං පජානාති රූපස්ස ආදීනවං පජානාති රූපස්ස නිස්සරණං පජානාති. ඒ වගේමයි වේදනා අස්සාදං පජානාති වේදනා ආදීනවං පජානාති වේදනා නිස්සරණං පජානාති. ඒ වගේමයි සංඥා අස්සාදං පජානාති සංඥා ආදීනවං පජානාති සංඥා නිස්සරණං පජානාති. මේ ආකාරයට සංකාරත් ආස්වාදය ආදීනය නිසරණ විඥානෙත් ආස්වාදය ආදීනය නිසරණ. එහෙමනම් මේ පංචස්කන්ධේම මේ රූපේ රූපය හැටියට රූප සමුදය හැටියට රූප නිරෝධය නිරෝධය හැටියට රූප නිරෝධගාමිනී පටිපදාව ඒ පටිපදාව හැටියට ඒ රූප ආස්වාදය රූප ආදීනවය රූප නිසරණය මේ හතම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය පිළිබඳවම ඔය හත් ආකාරයටම යම් කිසි කෙනෙක් පජානාති නම් මේ පළවෙනි පියවර මුල් අවස්ථාව පජානාති. තව ඉස්සරහට අවස්ථාවක් පියවරක් තියෙනවා. ඒක ඉදිරියට කියවෙනවා. නමුත් ඊට පෙර දැන් මෙතන තියෙන්නේ හොඳට තේරුම් ගන්න ඕන රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව චතුරාර්ය සත්‍ය සහ ආස්වාදයේ ආදීනවයේ නිස්සරණ කියන මේ හත පිළිබඳව තමයි මෙතන විග්‍රහය තියෙන්නේ. ඊළඟට මේ සූත්‍රයේ මේ රූප සමුදය පිළිබඳව සහ නිරෝධය පිළිබඳවත් නිරෝධගාමිනී පටිපදාව කියන එක විග්‍රහයක් කරලා තියෙනවා. කතමංච භික්කවේ රූපං චත්තාරෝච මහාභූතා චතුන්නංච මහාභූතානං උපාදාය රූපං. දැන් ඔන්න මෙතන චත්තාරෝච මහාභූතා කිව්වේ ආපෝ තේජෝ වායෝ පඨවි. උපාදාය රූපං චතුන්නංච මහාභූතං. චතුන්නංච මහාභූත රූපං උපාදාය රූපං වෙනවා. අපි ඇහෙන් මේ මහාභූත හතර දැක්කහම ඒවා අපි දැකලා ඒවා පිළිබඳව ඇලීමක් ගැටීමක් මුලාවක් ආවනම් අන්න ඒ අවස්ථාවේ ඇලීම ගැටීම මුලාව කියන තුන් ආකාරය නිසාම මත්වීමක් වේදනාවක් වේගයක් ආවේගයක් චිත්තාවේගයක් ඇතිවන නිසා තමන්ගේ හිතේ මේ ඇතිවීමේ හේතුව පටිච්චවීම ඉච්ඡට බැඳීම තමන්ගේ හිතේ ඇතිවන කැමැත්ත තියෙන කැමැත්ත නිච්ච වෙලා තියෙන ඉච්ඡ නිසායි අර උපාදාය රූපං බවට පත්ුනේ. මේ චතුන්නං චත්තාරෝච මහා භූතා කාටවක්වත්ම කිසිම බලපෑමක් ඇති දෙයක් නෙමෙයි. නමුත් අර චතුන්නංච උපාදාය රූපං තත්වයට පත්ුනහම ඒවා ගති හැටියට පඨවි ගතිය ආපෝ ගතිය තේජෝ ගතිය වායෝ ගතිය හැටියට පුද්ගලයා තුළ සමුදය උත්පාදනය කරනවා. ඒ නිසා මේ චත්තාරෝ මහාභූතා සහ චතුන්නංච උපාදාය රූපං හතර පිළිබඳව තේරුම් ගන්න අවශ්‍යයි. වෙනසක් තියෙනවා. දැන් මේ අපි රූපයක් දැක්කහම ඒකට ඇලුනේ නැත්නම් ගැටුනේ නැත්නම් මුලා වුනේ නැත්නම් උපාදාය රූපං කියන தത്വෙට පත් වෙන්නේ නැහැ. උපාදාය රූපේ කියන தത്വෙට පත් වෙන්නේ පටිච්ච වීම නිසායි. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා. ඒ නිසා වේගයක් වේදනාවක් ආවේගයක් මේ සියලුම දේ උපදින්නේ අර පටිච්ච කියන මේ කැමැත්තට බැඳීම නිසායි. ඒ නිසා මේ රූපය කියන එක ලෝකේ ස්වභාව ධර්මයක් ධර්මතාවයක් එක ස්වභාවික දෙයක්. නමුත් අර චතුන්නංච උපාදාය රූපං වුණාම ඒක ස්වභාවික නෑ අස්වභාවිකයි. ඒක මත්ච්ච පුද්ගලයෙකුගේ වේගයක් අස්වභාවික තත්ත්වයක් බවට පත් වෙනවා. එනිසා මේ දෙක රූපං ගැන මේ දෙක මේ දෙපැත්ත තේරුම් ගන්න ඕන. ඊළඟට මේ රූප සමුදය වෙන්නේ රූප ආහාර සමුදයෝ රූප සමුදයෝ. ආහාර සමුදයෝ කිව්වේ මේ හතර ආහාර විඥාන ආහාර මනෝ සංචේතන ආහාර සම්පස්ස ආහාර කබලින්කාර ආහාර හතරම මේ ආහාර සමුදය රූප සමුදය. අර විඥාණයට ජීවත් වෙන්න පණ තියෙන්න මේ ආහාර අවශ්‍යයි. එනිසා විඥානය මේ රූප සමුදය තමයි විඥාන ආහාරයට ගන්න. එනිසා ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධ කරන්න පුළුවන් නම් රූප නිරෝධ. ඒකනේ අර ආහාරයේ මතඤ්‍යතාව ඉන්ද්‍රියසු ගුත්තද්වාරෝ අවශ්‍ය වෙන්නේ මේ ආහාර සමුදය ආහාර නිරෝධය මගින් රූප සමුදය රූප නිරෝධ කරන්න. ඊළඟට අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ රූප නිරෝධගාමිනී පටිපදා. හැම තැනකම නිරෝධගාමිනී පටිපදාව හැටියට විග්‍රහ කළ තියෙන්නේ සම්මා අංග අට. දැන් නැවතත් ඒක ආයිත් විග්‍රහ කරනවා. මේ යං රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස අස්ස. මේ පටිච්ච උනේ නැත්නම් කැමැත්තට බැඳුනේ නැත්නම් බැඳෙන්න කැමැත්තක් නැත්නම් උපදින්නේ නැ සුඛං සෝමනස්සං. ඒ සුඛං සෝමනස්සං උපදින්නේ හිතේ. ඒක ආමිස සුවයක්. ඒ ආමිස සුවය ලබන්නේ පටිච්ච වීම නිසයි. ඒ අනුව අයං රූපස්ස ආස්වාදු ආස්වාදයක් විඳිනෝ විඳවනෝ. ඒ ආස්වාදය විඳින්නේ පටිච්ච වීම නිසා ඒ රූපය වේදනා සංඥා සංකාර විඥාන මේ පඤ්චස්කන්ධය. දැන් මෙතන පඤ්චස්කන්ධය හැටියට කොටස් පහක් වෙනම විග්‍රහ කළා තිබුණාට මේක එකම දේ ඔය පහටම විග්‍රහ. දැන් රූපයට පටිච්ච වුණාම වේදනාවට පටිච්ච වෙනවා සංඥාව සංකාර විඥාන පහටම පෘථග්ජන පුද්ගලයා පටිච්ච වෙනවා. ඒ අනුව ආස්වාදයක් ඇති වෙනවා. ආස්වාදෝ ඒ ආස්වාදයක් ඇති වුවාම යං රූපං ඒ ආස්වාදය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. ඒක තමයි නියතය. නියම නියත ධර්මතාවයක්. ඒ ඇති වූ ආස්වාදය ඒ මට්ටමෙම ඒ තත්ත්වයෙන්ම සදාකාලිකව පවතින්නේ නැහැ හිතේ. ඒ ආස්වාදය ඇති වූ මොහොතේ පටන්ම ඒ ආස්වාදය කැමැත්තසේ නිච්චසේ පවතින්නේ නැහැ. ඒක අනිච්චයි. ඒ ආස්වාදයේ කොයිතරම් සුඛයක් සොම්නසක් ලැබුණත් ඒක ගෙවිලා යනවා වෙනස් වෙනවා අනිත්‍යභාවයට පත් වෙනවා. විපරිණාම ධම්මයක් ඒකේ තියෙනවා. ඒ අනුව මේ රූපය ආදීනවයක් හැටියට උරුම වෙනවා. ඒක තමයි ආදීනව. බැරි වෙලාවත් මේ ආස්වාදය මේ සුවය මේ රූපයට පටිච්ච වීමේ සුඛය සොම්නස ඒ ආකාරයෙන්ම නිච්චසේ සුඛසේ අත්තසේ විපරිණාමයටපත් නොවි පවතිනවා නම් කිසිම කෙනෙකුට නිවනක් අවශ්‍ය නැහැ. නිවනක් අවශ්‍ය නැහැ. නමුත් මේ දුකට හේතුව ආදීනවයට හේතුව මේ විශ්වය කරගෙනකොට වෙලාව කාලය ගත වෙනකොට මේක ධර්මතාවයක් නියතියක් නියත ධර්මතාවයක් මේ නිච්චසේ සුඛසේ අත්තසේ පවතින්නේ නැහැ. මේක අනිච්චයි දුක්ඛයි විපරිණාම ධම්මයි. දැන් මෙතන විපරිණාම ධම්මය කියලා විග්‍රහ කළේ අනත්ත කියන වචනෙටම වෙන වචනයක්. අර අනාත වෙන්නේ මේක විපරිණාම ධර්මයක් නිසා. මේ කියලා තියෙන අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන එකම තමයි වෙන වචනකින් තවත් පැහැදිලි කරන්න ඕන වුණ නිසා විපරිණාම ධම්ම. එකයි අනාත වෙන්නේ. විපරණාමයට පත් වෙන නිසා. ඒ නිසා යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහන, මේ ආස්වාදයේ පිළිබඳව මේ රූපේ අපි ලබන වේදනාව චන්ද්‍රාග විනේ පිහිටලා ධම්ම විනේ පිහිටලා චන්ද්‍රාගේ ප්‍රහාණය කළොත් ඒක ඉඩම් රූපස්ත්‍ර නිස්සරණ. එමනම් මෙතන මේ රූපේ ආස්වාදේ විග්‍රහ කළා තියෙනවා, රූපේ ආදීනවේ විග්‍රහ කළා තියෙනවා, රූපේ නිස්සරණය තුනම විග්‍රහ කරලා තියෙනවා. මේ තුනම යම්කිසි කෙනෙක් දැන් මේ මුල් අවස්ථාව මෙතෙන්ට එනකම් පජානාති, ඒ ප්‍රජනනය වෙන ආකාරය තමා තමා තුළින් තමා විසින් දැක්ක ගත යුතුයි. ඒ ප්‍රජනනය වෙන ආකාරය ඊළඟට මේකම නැවතත් ඊට වඩා ඉහළ තත්ත්වයකින් විග්‍රහ කරන. ඒහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මණාවා, මේ මාර්ගය අනුගමනය කරන කෙනෙක් එවන් රූපං අභිඥාය. ඔන්න දැන් අර අභිඥාතං අභිඥේය තත්වයට ආවා. එමනම් මේ පජානාති නොවි අභිඥාතං අභිඥේය වෙන්න බෑ. මේක නිවැරදි ආකාරයට ඉතා උසස් මට්ටමින් තමන් තුළ මේ කෙලෙස් ප්‍රජනනය වෙන්නට හේතුවත් එක සමුදය නිරෝධය ආස්වාදය ආදීනවය නිසරණය කියන මේ කරුණු හත ඉට වඩා ඉහලින් අභිඥාතං අභිඥේ ආකාරයට දකිින්ඩ ඕන ඒ ආර්ය ශ්‍රාවකය. ඒ අනුව රූපං අභිඥේය, රූප සමුදයන් අභිඥේය, රූප නිරෝධං අභිඥේය, රූප නිරෝධගාමිනී පටිපදං අභිඥේය, රූපස්ස අස්සාදං අභිඥේය, රූපස්ස ආදීනවං අභිඥේය, රූපස්ස නිස්සරණං අභිඥාය, රූපස්ස ඔන්න දැන් මේක අනිච්ච දුක්ඛානත්ත හැටියට දැක්කට පස්සේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටි නිසග්ගා වෙනුවට පටිපන්නා තේ සුප්පටිපන්න. දැන් මෙතන මේ විග්‍රහය අර අභිඥාතං අභිඥේය විග්‍රහයේ තියෙනවා. අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති, නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දිම් පජහති, විරාගානුපස්සී විහෙරති රාගම් පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති, පටිනිසග්ගානුපස්සී විහෙරති සබ්බූපදි පජහති. දැන් මේකම මෙතන මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ එකින් එක වෙන වචන වලින් දැන් මෙතන පජානාති වලට ඉහළ ගිහිල්ලා අභිඥාය කියන තත්වයෙන් අභිඥාතං අභිඥේය කියන තත්වයෙන් තමා විසින් තමා තුළින් තමන් සඳහා දැකීමක් කළ යුතුය. ඒ අනුව මේ තත්වය ඒවං රූපස්ස නිස්සරණං අභිඥාය, ඒ අනුව රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුප්පටි පන්නා, යේ සුප්පටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනයේ ගාදන්ති. ඒ පුද්ගලයා ධර්ම විනය දැනගෙන ධර්මයට බහගලපා බලා විනයට සසඳා බලා කටයුතු කරන්න පුද්ගලයන් පුළුවන් තත්ත්වයේ පුද්ගලයෙක් බවට පත් වුණා. ආර්ය ශ්‍රාවකෙක් බවට සම්පූර්ණයෙන්ම පත් වුණා. ඊළඟට නැවතත් ඒකම කියනවා, ඒකම නැවත දෙවෙනි අවස්ථාව යේජකෝකේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා එවන් රූපං අභිඤ්ඤාය රූප සමුදයං අභිඤ්ඤාය රූප නිරෝධං අභිඤ්ඤාය එවන් රූප නිරෝධගාමිනින් අභිඤ්ඤාය එවන් රූපස්ස අස්සාදං අභිඤ්ඤාය රූපස්ස ආදීනං අභිඤ්ඤාය එවන් රූපස්ස නිසරණං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා තේ සුවිමුක්තා ඒ සුයි මුත්තා තේ කේවලිනෝ ඒ කේවලිනෝ වට්ටන් තේසං නට්ටි පඤ්ඤා පනාය. ඒ පුද්ගලයා ඒ කේවලිනෝ වට්ටන් නට්ටි තේසං වට්ට තුනම නැවැත්තුවා. සංවට්ට තුනම නැවැත්තුවා, කඩලා දැම්මා, බිඳලා දැම්මා. ඒ පුද්ගලයා පඤ්ඤා පනාය. ඉතින් ඒක අනුව මේ රූපය පිළිබඳව පංචස්කන්ධයේ එකක් පිළිබඳවයි මෙතෙක් මේ විග්‍රහ කළේ. පළමු කොට පජානාති තේරුම් ගන්න ඕන. චතුරාර්ය සත්‍ය හතර, ඒ වගේම ආස්වාදයේ ආදීනෝ නිසරණ තුනේ තේරුම් ගන්න ඕන. ඊට පස්සේ අභිඤ්ඤාතං අභිඤ්ඤේය තේරුම් ගන්න ඕන. අභිඤ්ඤාය, ඒ අභිඤ්ඤාය තත්වයට පත්විය යුත්තේ තමන් තමා තුලින් තමා තුළ ඇතිවෙන මේ සමුදය නිරෝධය ආස්වාදය ආදීනය නිසරණය පිළිබඳව. ඊළඟට ඒකත් ඒ රූපය පිළිබඳව විග්‍රහ කරපු එකම කතමාච භික්කවේ වේදන. මේ වේදනාව සමුදය වෙන හැටි විග්‍රහ කළ තියෙනවා. දැන් අර රූප සමුදය වෙන්නේ ආහාර සමුදය. නමුත් වේදනා සමුදය වෙන්නේ ආහාර සමුදය නෙමේ. ජෛමේ භික්කවේ වේදනා කාය චක්කු සම්පස්ස වේදනා, සෝත සම්පස්ස වේදනා, ගාන සම්පස්ස වේදනා, ජීවා සම්පස්ස, සම්පස්ස හයක් නිසයි වේදනා සමුදය වෙන්නේ. මේක හොඳට වෙනස තේරුම් ගන්න ඕන. ආහාර සමුදය නිසයි රූප සමුදය වෙන්නේ. නමුත් වේදනා සමුදය වෙන්නේ සම්පස්ස හයක්, චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන සම්පස්ස හයක් නිසයි. පස්ස හයක් නෙමේ, සම්පස්ස හයක් නිසයි වේදනා සමුදය වෙන්නේ. පස්ස සමුදය වේදනා සමුදය, පස්ස නිරෝධෝ. යම්කිසි කෙනෙකුට පස්ස නිරෝධ කරන්න පුළුවන් නම් සම්පස්ස නිරෝධ කළාම වේදනා නිරෝධෝ අයවේව අරිය අට්ටංගිකෝ මග්ගෝ වේදනා නිරෝධගාමිනී පටිපදා. එනිසා දැන් අර රූප සමුදය සහ වේදනා සමුදය දෙආකාර. හැබැයි නිරෝධයත් නිරෝධගාමිනී පටිපදාවත් අර සමුදය නිරෝධ කිරීම නිසා වේදනා නිරෝධ වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන නිසා සම්මා දිට්ඨිපටන් සම්මා සමාධි දක්වා නිරෝධගාමිනී පටිපදාව කොහෙත් එකයි. ඒ අනුව යම් වේදනම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං වේදනා ආස්වාදෝ. මේ වේදනාව පිළිබඳ ආස්වාදයත් ආදීනවත් නිසරණයත් විග්‍රහ කළ තියෙනවා. හැබැයි ආදීනව අනිච්ච දුක්ඛානත්තමයි. අනිච්ච දුක්ඛ විපරණාම හැටියට විග්‍රහ කළ තියෙනවා. ඒ අනුව මේ වේදනාව පිළිබඳ ඇතිවන චන්දරාග විනේහි පීඨීමෙන් චන්දරාග ප්‍රහාණය කිරීමෙන් වේදනා නිසරණං කියන තත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ වේදනම් පජානාති, ඒ වගේම වේදනා අභිඤ්ඤය, වේදනා සමුදයං අභිඤ්ඤය, වේදනා නිරෝධං අභිඤ්ඤය, වේදනා නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤය, වේදනා අස්සාදං අභිඤ්ඤය, වේදනා ආදීනං අභිඤ්ඤය, වේදනා නිසරණං අභිඤ්ඤය. ඒ දැනග අභිඤ්ඤාතං, ඒ අභිඤ්ඤය තත්වයට පත් වුණාට පස්සේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුප්පටිපන්නා තේ සුප්පටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනේ කාදන්ති. ඉස්සෙල්ලා වගේම ඒච කෝචි භික්කවේ සමනාවා බ්‍රාහ්මණාවා ඒවනං වේ ඒවං වේදනං අභිඤ්ඤය තේ වට්ටන් තේසන් නත්ති පඤ්ඤා පනාය. වට තුන කඩනවා රාග ද්වේෂ මෝහ වට වට තුන කෙලෙස් වට තුන කඩනවා පඤ්ඤා පනාය. ඊළඟට දැන් මේ වේදනාව පිළිබඳවත් අර රූපය පිළිබඳව පජානාති සහ අභිඥාය දෙකම තේරුම් ගන්න ඕන මේ හත පිළිබඳව. ඊළඟට සංඥා පිළිබඳව. සංඥා පිළිබඳවත් මේ හතම තේරුම් ගන්න අවශ්‍යයි. සංඥා සමුදය වෙන්නේ වෙන දැන් රූප සමුදය වෙන්නේ ආහාර සමුදය නිසා, වේදනා සමුදය වෙන්නේ සම්පස්සේ නිසා, නමුත් සංඥා සමුදය වෙන්නේ පස සමුදයෝ සම්පස් සංඥා සමුදයෝ පස කිව්වේ දැන් මේක චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. දැන් මේ සංඥාවටත් හේතුව අර වේදනාවට වගේම සම්පස්සම තමයි මේ සංඥාවටත් හේතුව. ඒ නිසා වේදනාවටයි සංඥාවටයි සංකාරයටයි තුනමටම මේ සම්පස්ස තමයි නෑ සංකාරයට සංචේතන. ඒ නිසා ඒ තුනටම මේ සමුදය වෙන්නේ හේතුව පස්ස. ඊළඟට ඒ පිළිබඳවත් පජානාති, ඒ වගේම අභිඤ්ඤාතං අභිඤ්ඤය මේ පියවර හතම පංචස්කන්ධය සහ ආස්වාද ආදීනව නිස්සරණ තේරුම් ගන්න. ඊළඟට සංකාර. සංකාර උපදින්නේ රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රූප සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. දැන් අර රූප සමුදයට හේතුව ආහාර සමුදය, වේදනා සහ සංඥා දෙකට හේතුව සම්පස්ස, මේ සංකාරවලට හේතුව රූප සංචේතන, ශබ්ද සංචේතන, අධ්‍යාත්මික බාහිර දෙකම්. රූප ඇහැට, ශබ්ද කනට, ගන්ධ නාසයට, රස දිවට, පොට්ටබ්බ කයට, ධම්ම මනසට. ඒ අනුව මේ සංචේතනාවක් එන එකෙන් තමා අපි අර චිත්ත වීත දිගේ රෝධ ගහන්. ඒ රෝධ ගැනීම තමා මේ සංචේතනාව දිගේ අපි ගිහිල්ලා මේකට ඇලෙන්නේ, අල්ලගන්නේ, ගැටෙන්නේ, මුලාවෙන්නේ. ඒ අනුව අයවීම මේක නිරෝධ කරන්න නම් සංචේතනා නිරෝධෝ, සමුදය නිරෝධෝ, පස නිරෝධෝ, සංකාර නිරෝධෝ. ඒ අනුව අය මේව අරිය අට්ටාංගික මාර්ගෝ, අර ආර්ය අට්ටාංගික මාර්ගයෙන් තමයි සමුදය නිරෝධගාමිනී පටිපදාව පූර්ණ කරගන්න. මෙතනත් මේ නැවතත් මේ සංචේතනා පජානාති අභිඤ්ඤය අභිඤ්ඤාතං අභිඤ්ඤය මේ හත පිළිබඳවම තේරුම් ගන්න ඕන. ඊළඟට අන්තිමේක විඥානය. දැන් සංඥා සංකාර විඥානය පිළිබඳවත් විග්‍රහයක් එනවා. කතමංච භික්කවේ විඥාන යයි මේ භික්කවේ විඥාන කාය, චක්කු විඥාන කාය, සෝත විඥාන කාය, ගාන විඥාන කාය, විඥාන කාය, කාය විඥාන කාය, මනෝ විඥාන කාය. දැන් මේ පහට හැම වෙලේම රූපේට ආහාර සමුදය, වේදනාවට සහ සංඥාවට පස්ස සමුදය, සංකාරවලට අර සංචේතන සමුදය, මෙතෙන්දී විඥාණයට මේ විඥාන කාය ක්‍රියාව කාය තමයි මෙතන සමුදය. ඒ නිසා මේක නිරෝධ කරන්න විඥාන සමුදය නිරෝධෝ නාම රූප නිරෝධෝ. ඉතින් ඒක අනුව දැන් මේ විඥානයේ ක්‍රියාවේ වේගය නිරෝධ කරාම විඥාන නිරෝධෝ නාම රූප නිරෝධෝ කියන ධර්මයට පත් වෙනවා. අයමේව අරිය අට්ටාංගික මාර්ගෝ විඥාන නිරෝධගාමිනී පටිපදා. හැම එතැනකම ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි විග්‍රහ කළ තියෙන්නේ නිරෝධගාමී පටිපදාව හැටියට. ඒ අනුව යම් විඥානං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං. දැන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඒ උපජ්ජති ඒ අනුව සුඛං සෝමනස්සං. ඒ අනුව ඒ සුඛය සෝමනස්සය ආස්වාදයක් හැටියට විඳිනවා. ඒ විඳින හැම අවස්ථාවකම ආස්වාදයක් ලැබෙනවා. ඒ ආස්වාදය නිච්ච නෑ, සුඛ නෑ, අත්ත නෑ. ඒ ආස්වාදය ඒ විඥානය නිසා ලැබූ ආස්වාදය අනිත්‍යයි, දුක්ඛයි, විපරිණාම ධම්මයි, අනත්ත වෙනවා. ඒක තේරුම් ගත්තට පස්සේ පජානාති, ඒක අභිඥාතං අභිඤ්ඤයි හැටියට තේරුම් ගත්තට පස්සේ මේ නිරෝධගාමිනී පටිපදාව අනුගමනය කළ නිසරණයට වෙන්න, නිසරණයට පත් වෙන්න පුළුවන්. ධම්ම විනේ, චන්දරාග විනේ සහ චන්දරාග ප්‍රහාණ. චන්දරාග ප්‍රහාණය කිරීම තමයි චන්දරාග විනේ පිහිටා කටයුතු කිරීම තමයි සංවර. චන්දරාග ප්‍රහාණය තමයි ප්‍රහාණ සීලය, චේතනා සීලය. ඒ අනුව මේකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ අනුව මේ අභිඤ්ඤාය අභිඤ්ඤාය මේ හත පිළිබඳවම අභිඤ්ඤාය තේරුම් ගන්න අවශ්‍යයි. දැන් මෙතන ඒ අනුව තමයි එවන් විඥානං අභිඤ්ඤේය, විඥාන නිරෝධං අභිඤ්ඤේය, විඥාන නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤේය, විඥානස ආස්වාදං අභිඤ්ඤේය, විඥානස ආදීනං අභිඤ්ඤේය, විඥානස නිසරණං අභිඤ්ඤේය, විඥානස නිබ්බිදා. ඊළඟට නැවත හැම එකකම වගේ තියෙන්නේ නිබ්බිදාය, විරාගාය, නිරෝධා, අනුපාදා විමුක්තා කියන්නේ අර පටිනිසග්ගා කියන එකට. ඒ වචනෙට මෙතන තියෙන්නේ අනුපාදා විමුක්තා. අලුතෙන් නැවත නූපදින ආකාරයටම මිදී නිදහස් වීම පටිනිසග්ග කියන එකත් අනුපාදා විමුක්තා කියන වචනෙකෙත්. අනුපාදා විමුක්තා තේ සුවිමුක්තා. යේ සුවිමුක්තා තේ කේවලිනෝ, ඒ කේවලිනෝ වට්ටන් තේසන් නත්ති. වට්ටන් තේසන් නත්ති. තමන් හදාගත්ත වට තුන, රාග වටේ, ද්වේෂ වටේ, මෝහ වටේ කියන වට තුනම කඩල දාලා ඒ වටෙන් විවට්ට වෙලා පඤ්ඤා පනාය ඒ මංකෝ භික්කවේ භික්කු සත්තට්ඨාන කුසලෝ හෝති. මේ කෙලෙස් වට තුන මේ පියවර හතකින් තමන් විසින් තමා තුළින් තමන් සඳහා කඩලා උදුරලා විනාශ කළා, විනාශ කළා, ඝාතනය කළා, සමුච්ඡේද වශයෙන්, සමුග්ගාත වශයෙන් ඉවත් කරන බොහොම සරල කෙටි ක්‍රමයක් මේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. මෙතෙන්දී ලොකු දෙයක් තේරුම් ගත යුත්තේ නැහැ. හැබැයි අර පංචස්කන්ධය පිළිබඳව තේරුම් ගන්න ඕන. සමුදය රූප සමුදය නිරෝධ, නිරෝධගාමිනී පටිපදා චතුරාර්ය සත්‍ය පිළිබඳව තේරුම් ගන්න ඕන. මෙතෙන් මේ චතුරාර්ය සත්‍ය කිව්වේ මහ ලොකු දෙයක් නෙමේ. තමන්ගේ දැක්ම මේ ආකාරයට මේ සමුදය නිරෝධ කළ හැකි, කළ යුතුයි කියන දැක්ම තමා අවශ්‍ය. සමුදය වෙන ආකාරයත් ඒ සමුදය නිරෝධ කළ හැකි, නිරෝධ කළ යුතුයි. ඒ අනුව සන් දකින්න ඕන. ධම්මෝ සන්දිට්ටිකෝ සම්ම දක්කාතා. ඒ අනුව සම්මාදිට්ඨියට පත් වෙනවා. ඒ සම්මා මිදී නිදහස් වෙන ආකාරය තමයි සමුදය නිරෝධය, සමුදය නිරෝධගාමිනී මා පටිපදා. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ මේ සමුදය නිරෝධ කරන්න පුළුවන්. මේ ආස්වාදය නිසරණයට පත් කරන්න පුළුවන්. හැබැයි ආස්වාදය නිසරණයට පත් කරන්න පුළුවන් වෙන්නේ ආදීනවය දැකලා. සමුදය නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ චතුරාර්ය සත්‍ය දැකලා. ඉතින් ඒක නිසා මේ සූත්‍රයේ බොහොම කෙටි ක්‍රමයක්. හැබැයි අර ඉස්සර අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ, ගිරිමානන්ද සූත්‍රයේ මේ සියලු සූත්‍රවල තියෙන දේ අනිවාර්යෙන් මෙතන තියෙනවා. හැබැයි බොහොම කෙටි ක්‍රමයකට මේක නිබ්බිදා විරාගා නිරෝධා පටිපන්නා කියලා විග්‍රහ කරලා තියෙනවා. මේක හොඳට පැහැදිලිව ටිකක් ගැඹුරෙන් ධර්ම අවබෝධයක් ලැබූ කෙනෙකුට මේ සත්තට්ඨාන කුසල සූත්‍රය ඉතාමත් සරල පැහැදිලි ලේසි කෙටි ක්‍රමයක්. ඒ අනුව මේ පංචස්කන්ධය පිළිබඳවම රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳවම මේ පියවර හතරකින් කෙලෙස් වට තුන කඩා දාන ක්‍රමයක්. දැන් මේක මේ පංචස්කන්ධය පිළිබඳව තමයි මෙතෙක් විග්‍රහ කළේ. මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ පංචස්කන්ධය පිළිබඳව ස්කන්ධ පහ පිළිබඳව මේ විග්‍රහ කළේ. ඊළඟට තියෙනවා අවසාන වශයෙන් ත්‍රිවිධූප පරික්කී හොත්. දැන් මේ පංචස්කන්ධය හත් ආකාරයකින් කැඩුවා වගේම ඊළඟට ඉද බික්කවේ බික්කු ධාතුසෝ උපපරික්කති. ධාතු කිව්වේ ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන කියන ධාතු හය පිළිබඳවත් මේ ආකාරයෙන්ම අර චතුරාර්ය සත්‍ය සහ ආස්වාදය ආදීනව විඥාන හත දකින්න ඕන. ඒ ආකාරයට මේ අපි අර චතුන්නංච මහා භූතං හැටියට මේ ධාතු තමයි ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු, පඨවි ධාතු අර උපාදානය කරගන්න. ඒකත් මේ ආකාරයටම සත්තට්ඨාන කුසල හැටියට පුළුවන් වෙනවා කඩලා බිඳලා අයින් කරන්න. ඊළඟට ආයතන සෝ මේ පංචස්කන්ධය ආපෝ තේජෝ වායෝ පඨවි වගේම චක්කු සෝත ගාන ජීවා කාය මනෝ කියන ආයතන පිළිබඳවත් මේ ආකාරයටම මේ පියවර හතම තේරුම් අරගෙන පජානාති අභිඥාතං ඒ වට තුන කඩන්න පුළුවන්. ඊළඟට පටිච්ච සමුප්පාදසෝ උපපරික්කති. මේ පටිච්ච සමුප්පාද ධර්මයන් අවිද්‍යා මූල කුසල මූල හැටියට තේරුම් අරගෙන අවිද්‍යා සංකාර විඥාන මේ නාම රූප මේ සත් මේ ආකාරයට මේ ආකාරයටම මේ සත්තට්ඨාන කුසල සූත්‍රයට යොදා ගලපා අර අභිඥාතං අභිඤ්ඤය කියන தත්වයෙන් තේරුම් අරගෙන මේකෙන් මේ කෙලෙස් වට තුන කඩන්න පුළුවන්. ඒවා විග්‍රහ කරලා නැහැ. නමුත් එකක් විග්‍රහ කරලා තියෙනවා. පංචස්කන්ධය තමයි තේරුම් ගත යුත්තේ. පංචස්කන්ධය පිළිබඳව මේ වට තුන කඩන ආකාරය තේරුම් ගත්තට පස්සේ මේ ධාතු ආයතන පටිච්ච සමුප්පාද පිළිබඳව මේ සත්තට්ඨාන කුසල ක්‍රමයේ මාර්ගය ඕන කෙනෙකුට බොහොම පහසු විදියට සරල විදියට තමන්ගේ හිතේ උපදින දෙයක් මේක කඩන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එවංකෝ භික්කවේ භික්කු ත්‍රිවිධ උපපරික්කී හොත්. මේ ත්‍රිවිධ උපපරික්කී මේ තුන උපපරික්කී පළවෙනි එක තමයි පංචස්කන්ධය. ඒ අනුව සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්කු ත්‍රිවිධ උපපරික්කී ඉමස්මං ඉමස්මින් ධම්ම විනේ කේවලි උසිතවා උත්තම පුරිසෝති උච්චති. උත්තම පුරිසෝති කිව්වේ අරහතුන් වහන්සේ කෙනෙක්ගේ තත්වයට අරහත් ඵලයට මග ඵලයට පත්වෙන්න නියත වශයෙන්ම මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ විග්‍රහ කරපු දේ තමන් විසින් යහ පජානාති අභිඥාතං කියන තත්වයෙන් තේරුම් ගත්තොත් මේ ආකාරයට ක්‍රියාත්මක වුණොත් මේ සමුදය නිරෝධ කිරීම නිබ්බිදා විරාගා නිරෝධ පටිනිසග්ග කිරීම බුද්ධානුස්සතිය මරණානුස්සතිය මේ දෙක තමයි අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම යටියට මරණානුස්සතියත් නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ගාන හැටියට බුද්ධානුස්සතියත් මෙතන මේ සත්තට්ඨානුකූල සූත්‍රයෙන් විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එකම දේ නොයෙකුත් විවිධ ආකාරයෙන් බුදුහාමුදුරුව මේ මාර්ගය මාර්ග ප්‍රතිපදාව පෙන්වන්න මෙහෙම ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ ටිකක් ගැඹුරුයි, හැබැයි කෙටි. හැබැයි අර කියන දේවල්ම අර මහා සතරාචිපට්ඨාන සූත්‍රයේ මහා දීර්ඝ විස්තරයක්, කායගත සති සූත්‍රයේ දීර්ඝ විස්තරයක් කරපු දෙයමයි මෙතනත් මේ බොහොම කෙටියෙන් විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සෑම තැනකම මේ පාර මාර්ගය එක එක අයට ගැලපෙන ආකාරයට බොහොම දිග මාර්ගයකුත් බොහොම කෙටි මාර්ගයකුත් තියෙනවා. මේකමයි අර බාහ්‍ය දාරු වීර්ය සූත්‍රයේ ඊටත් වඩා කෙටියෙන් අර දිත්තේව දිට්ඨ මත්තම් භවිෂ්‍යති සුතේව සුත මත්තම් භවිෂ්‍යති කිව්වේ එකමයි. මෙතනත් මේ තවත් ආකාරයකට මේ පියවර හතකින් උට්ටාන උදුරලා දාන්න, කෙලෙස් උදුරලා දාන්න, භව උදුරලා දාන්න, රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරලා දාන්නට උපකාර වෙන්නා වූ මේ සත්තට්ඨාන කුණු කෙලෙස් කිලුටු දෙ. රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දැමීම පිළිබඳවයි මේ සියලු තැන්වල අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කිව්වෙත් මේ භව උදුරා දාන පියවර 37ක්. මෙතන ඒ පියවර 37ක් විග්‍රහ නොකර පියවර 7කින් ඒ සියලුම පියවර 37ම පූර්ණ කරගන්න පැහැදිලි සරල ක්‍රමයක් බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙන බව කවුරුත් පැහැදිලිව පිළිසිදුව තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුව විවිධ අයට ඒ පුද්ගලයන්ගේ ඥානය, ප්‍රඥාව, දැනුම අනුව, අවබෝධය අනුව නොයෙකුත් ආකාරයකට මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට උපකාර වන ආකාරයට නොයෙකුත් සූත්‍ර දේශනාවල මේ කෙලෙස් භව උදුරා දාන්න ක්‍රමය විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා තමන්ටත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ පඤ්චස්කන්ධය මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් තමයි මේ ආස්වාදය ආදීනවේ නිස්සරණය විදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. පෘථග්ජන පුද්ගලයා අර සමුදය දන්නෙත් නැ, නප්පජානාති අභිඥාතං අභිඤ්ඤය ඇත්තෙත් නැ. නමුත් ආර්ය ශ්‍රාවකයා ක්‍රමානුකූලව මේ ධර්මය අහලා දැනගෙන පජානාති, ඊට පස්සේ අභිඥාතං, ඒ අනුව මේ අනවශ්‍ය දේ කෙලෙස් උදුරා දාන්න දන්නවා, උදුරා දාන ක්‍රමය තේරුම් ගන්නවා, ඒ අනුව කෙලෙස් උදුරා දාලා මේ තේසං වට්ටම් වට්ට තුන මේ වට වෙලා තියෙන කොටු වෙලා තියෙන රාග වටේ, ද්වේෂ වටේ, මෝහ වටේ තමන්ගේ හිතෙන් උදුරලා නිදහස් වෙනවා. ඒකයි මේ සූත්‍ර ධර්මයේ විග්‍රහ කරලා පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. අපි රූප සංචේතන එන්නේ කොහෙන්ද? අධ්‍යාත්මික ඇහැට බාහිර රූපේ, අධ්‍යාත්මික කනට බාහිර සබ්ද සංචේතන දෙකක් නැන්නම් පටිච්ච වුණේ නැන්නම් අධ්‍යාත්මික බාහිර දෙක නැන්නම් පටිච්ච වෙන්න බෑ. ඇහැ ඇහැ සංවර නම් පටිච්ච වෙනවද නෑ. ඇහැ අසංවර නම් පටිච්ච වෙනවා. කන අසංවර නම් පටිච්ච වෙනවා. ඒකනේ සම්පස්ස. දැන් සම්පස්ස එකක් පස්ස එකක්. ආර්ය ශ්‍රාවකයාටත් අරහතුන් වහන්සේටත් පස්ස තියෙනවා. මොකද්ද නැත්තේ? සම්පස්ස බව තියෙනවා. මොකද්ද නැත්තේ? සම්භවං නැහැ. සංකාර නැහැ. ක්‍රියාසිත් තියෙනවා. ඒ නිසා දැන් ඔය පටිච්ච සමුප්පාද විග්‍රහය දැන් කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය කරනකොට මේ සංකාර ක්‍රියාසිත් බවට පත් වෙනවා. සම්පස්ස පස්ස බවට පත් වෙනවා. සම්භවං බුද්ධ බවට පත් වෙනවා. පෘථග්ජන පුද්ගලයා සංකාර සම්පස්ස සම්භවං. ආයතන ඉන්ද්‍රිය බවට පත්
වෙනවා. පාරක් එනවා මුලදී සත්වගේ සත්‍ය තීව හතරයි ආස්වාදය ආදීන විස්තරණ හතරයි.
ඕ දැන් ඕක උතන අර මරණානුස්සතිය බුද්ධානුස්සතියක් තියෙනවා. හැබැයි ඉස්සෙල්ලම මේ චතු අරිය සත්‍ය තේරුම් ගන්න ඕන. දැන් මෙතන චතු අරිය සත්‍ය හැටියට විග්‍රහ කරලා තියෙන්නේ මොකද්ද? සමුදය නිරෝධ දෙකයි. සමුදය නිරෝධක සමුදය තම රූපං. දැන් රූපය සමුදය වෙන්නේ නැහැ ආහාර හැටියට ගත්තේ නැහැ. සමුදය සම්පස්ස වුණේ නැත්නම් අර වේදනාව සංඥාව සම්පස්ස වුණේ නැත්නම් සමුදය වෙන්නේ නැහැ. සමුදය වෙන්න එන දේ නිරෝධ කරන්න පුළුවන්. කොහොමද? පස්ස නිරෝධෝ සම්පස්ස නිරෝධෝ සමුදය නිරෝධෝ. ඒකනේ දැන් කිව්වේ පස්ස සම්පස්ස සම්පස්ස ස්පස්ස කරන්න. මේ සන්තම තේරුම් ගත යුතු දේ. දැන් සංකීවේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඇලීම ගැටීම මුලාව තමයි සං. ඒ ඇලීමෙන් ස්පර්ශ වීම ගැටීමෙන් ස්පර්ශ වීම මැනීමෙන් ස්පර්ශ වීම සම්පස්ස. ඇලීමක් ගැටීමක් නැත්නම් අර චන්ද්‍රාග ප්‍රහාණය චන්ද්‍රාග විනේ පිහිටිය ගමන් ඇලීමක් නැහැ ගැටීමක් නැහැ මුලාවක් නැහැ. එතෙන්දි මොකද වෙන්නේ? සිත උපේක්ඛා සිත. හැබැයි ඇහෙන් රූපය දැකීම නවත්වනවද නැහැ. කනින් ශබ්දය ඇහිම නවත්වනවද නැහැ. ඇහැ කන නාසය දිවකය හයම මන හයම පාවිච්චි කරනවා. නැත්නම් මොනවද? ඇලීම නැහැ ගැටීම නැහැ මුලාව නැහැ. එතකොට මොකද වෙන්නේ? හිත ඉවසලා විමසලා උපේක්ඛාවෙන් කටයුතු කරනවා. ඒකට කිව්වා චන්ද්‍රාග පහන චන්ද්‍රාග විනේ. මේ ඡන්දය කියන වචනේ දෙපැත්තටම තියෙනවා. හොඳට තේරුම් ගත යුතුයි. ඡන්දා දෝස බය මෝහ ඒත් මුල් වෙන්නේ මොකද්ද? ඡන්දේ. ඡන්ද විරිය චිත්ත විමංසා සතර ඉද්ධිපාද ඒත් මුල් වෙන්නේ ඒ ඡන්දේම. එතකොට මේ ඡන්ද කියන එක හොඳට පුද්ගලයෙකුට නිවනටත් උපකාර වෙන දෙයක්. ඒ වගේම අපායට යන්න සංසාරේ අතරමං වෙන්නත් මේ ඡන්දයමයි මේ ඉච්ඡමයි මේ කැමැත්තමයි මුල් වෙන්නේ. හැබැයි ඒක පුද්ගලයෝ දෙන්නගේ අවබෝධය අනුව දැනීම අනුව මේ බණ අහලා දැනගත්ත දේ අනුව මේ ඡන්දේ භයානක පැත්තකුත් තියෙනවා මේ ඡන්දේ හොඳ පැත්තකුත් තියෙනවා තේරුම් ගන්න කැමැත්තක් නැතුව නිවන් දකින්නත් බෑ සංකාර උපේක්ඛා ඥානෙන් මුංචිතු කම්මිතා ඥානෙ අවශ්‍යයි මගපල් ලබන්න මුංචිතු කම්මිතා කැමැත්තෙන්ම හිතට ආපු රාගයෙන් ප්‍රියදේට ඇලීමෙන් මිදි නිදහස් වීම කැමැත්තෙන්ම හිතට ආපු වේගෙන් වේදනාවෙන් මිදි නිදහස් වීම කැමැත්තෙන්ම හිතට ආපු අර මැනලා මනින්නට ආපු වේගෙන් මිදි නිදහස් වීමට කියනවා මුංචිතු කම්මතා ඥානෙ ඒ වේගය තමයි පෘථග්ජන පුද්ගලයෝ ආමිස සුවයක් ආස්වාදයක් හැටියට ගන්නෙ මොකද්ද ඔය වේගය ඔය වේදනාව ඔය වේදනාව සුව වේදනාවක් වුණත් පුද්ගලයා ඒක පිනවා පිනවා බාර ගන්නවා බිඳවනවා දුක් වේදනාවක් වුණත් බිඳවා බිඳවා බාර ගන්නවා බිඳිනවා ඒ වගේම මන මන සතුටක් සුවයක් ලබනවා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ඔක්කොම මනිනවා විතක්ක විචාර කෘතඥාන පුද්ගලයාගේ ස්වභාවය ස්වරූපයම ඔය මන මන ක්‍රියා කරනවා ඇහෙන් දැක්ක රූපය ගැන කනින් ඇහුව ශබ්දය ගැන නාසයෙන් ගත්ත ගඳ සුවඳ ගැන දිවෙන් ගත්ත රස ගැන කයෙන් ගත්ත පහස ගැන මනසට ලැබුණු ධම්ම ගැන හයම මන මන කටයුතු කරන එකට තව වචනයක් කියනවා මොකද්ද ක්‍රෝධ ගහන ක්‍රෝධ ගහන ක්‍රෝධ ගහලා කොහෙද කෙලවර වෙන්නේ උපාදානය කරන ඒ ප්‍රිය ආස්වාදයක් ලැබෙනදී උපාදානය කරගන්නවා හොඳින් ඒ අප්‍රිය අමීරි අමනාපදී වෙන් කළා ඒකත් යම් කිසි ආකාරයක උපාදානයක්ම තමයි විරුද්ධකාරය වෛරක්කාරය මගේ නොවන පුද්ගලයා කියලා ඒ උපාදානයම වෙන පැත්ත මම මගේ කියලා කොටු කරගන්න එක අල්ලගන්න එකත් එකක් මගේ නෙමේ මට විරුද්ධකාරය වෛරක්කාරය තරහකාරය කියලා අනිත් පැත්තට දාන එකත් ඒ උපාදානයම දෙවෙනි පැත්ත උපදින්නට එන අවස්ථාව දැන් මෙතෙක්කල් ඉපදුනා මෙතෙක්කල් ඉපදිලා තමයි අපි මේ පැවැත්ම පවත්වාගෙන ආවේ දැන් මෙතෙක්කල් උපදුන දේවල් දැන් වර්තමාන මොහොතේ ඉපදෙන්න එනවා එතකොට මේ වර්තමාන මොහොතේ ඉපදෙන්නට එන දේවල් මේ පියවර හත තේරුම් ගත්තා නම් මේ උට්ටාන කරන්න පුළුවන් උට්ටාන කියන්නේ උදුරලා අස්කල්ලා ගලෝලා අයින් කරන්න පුළුවන් සත්ත උට්ටාන කුසලෝ මොනවද උදුරන්න ඕන කෙලෙස් ගති විතර ඇසට රූපයක් දැක්ක තරමට පටිච්ච වෙන්නේ නැහැ දැන් මේ ඔරලෝසුව දැක්කා පටිච්ච වෙනවද නැහැ දැන් ඔය පාරේ යන එනකොට කාර් දකින්න මිනිස්සු දකින්න ඔවා මතකද පටිච්ච වෙනවද නැහැනේ දැන් පටිච්ච වෙන්නේ තමන්ට මත්ුණා නම් පටිච්ච වෙනවා මත්ුණා නම් ඒක ලස්සනයි ප්‍රියයි මත් වෙන්න හේතුවක් තියෙනවා මත් වෙන්න හේතුව මනිනවා සංසන්දනය කරනවා මේක තමන්ගේ හිතේ තියාගෙන තියෙන හිතේ තැන්පත් කරගත්ත දෙයත් එක්ක මනිනවා ඒකට කියනවා සංසන්දනය කියනවා ඒක මනිනවා දැන් හුඟක් දේවල් මනින්න අපි දැන් මේ පොල් ගස් දැක්කට පොල් ගස් සංසන්දනය කරන්න යනවා හැබැයි අපේ ගෙදරත් පොල් ගහක් තියෙනවා නම් ඒ පොල්ගාත්ත එකමී කතන් ප්‍රන්ධනය කළු මනිනෝ. එතකොට දැන් අපේ පොල්ගහයි මේ පොල්ගහයි සංසන්ධනය කළ මැන්නොත් මේ පොල්ගහය ගෙඩි හොඳයි වැඩි කිව්වන අපේ පොල්ගහය ගෙඩි නෑ අඩුයි කිව්වන දැන් මොකද වෙන්නේ? අපේ අර පොල්ගහ උදුර දාණ්ඩුව අයින් කරන්නේ වැඩන්න තරහක් ද්වේෂයක් වෛරයක් ඇති වෙනවා. එමනම් මේ පොල්ගහට පොර දාන්න ඕනේ මොකක් හරි අර ක්‍රියාවක් මනිනු. දැන් මේ මැනීම නිසා තමයි අපිට රාගයක් ද්වේෂයක් මෝහයක් මේ පැවැත්ම පවත්වාගෙන ශක්තියක් බලයක් වේගයක් අලුතෙන් හිතේ උපදී. සංකතයක් හැටියට හඳුනා නොගැනීම නෑ. ගහ කියන්නේ ආපෝතේජෝ වායෝ පටවී වලින් සකස් වූ පුද්ගලයෙක් විඥාන ශක්තියෙන් සකස් කළ මේ ස්වභාව ධර්මයේ කොටසක් වූ සංකතයක් කියලා හඳුනා ගන්නවා. ඒ සංකතයේ තීජ්ජාව වරද මොකද්ද? ඒක මම මගේ මට කියලා උපාදානය කර ගැනීම වරද. සංකතයේ පොල්ගා තීජ්ජාව ඒක මගේ කිව්ව ගමන්ම උපාදාය රූපයක් වෙනවා. මගේ පොල්ගා මගේ කෝපය මගේ දේ. ඊට පස්සේ දැන් ඔය මගේ කියපු එක පොල් ගහේ කවුරු හරි ඇවිල්ලා මිනිහේ පොල් ගෙඩි කඩා ගත්තොත් තරහ යනවද නැද්ද? ද්වේෂයක් ඇති වෙනවද? ඇති වෙනවා. ඇයි ඒ? මගේ පොල් ගහ මට අයිති දේ. උපාදාය රූපයක් වෙන්නෙත් ඕක චතුන්න මහාභූත තියෙනවා. චත්තාරෝ මහාභූත ධාතු තමයි ඕක තියෙන්නේ. ඊට වැඩි කිසි විසි දෙයක් නැහැ. මේකට ශක්තිය දීලා තියෙනවා. ඒක නිසා හොඩලෝසු යනවා. දැන් බැරි වෙලාවත් මේ හොඩලෝසුව දැන් ක්‍රියාත්මක වෙන නිසා තමයි මගේ කියන්නේ. දැන් මේක ක්‍රියාත්මක නොවුනොත් මේක කැඩුනොත් ඕක විසිකොන්න ඕක අර කාල ගොඩට දාන්න. දැන් මේක කොයි විදියෙන් හරි මම මට මගේ මම කියලා මේක මං මේ පංචස්කන්ධේ උපාදානය කරගෙන තියෙනවා අයිති කරගෙන තියෙනවා. දැන් අතින් නෙමෙයි හිතෙන් මේක මට අයිති දේ මේක මගේ. හැබැයි ඔය මට මගේ කියන දේ සදාකාලිකව මගේ කියලා පවත්වන්න පුළුවන් බෑ. පවත්වන්නේ නෑ. මේ උරලෝසුවත් නිත්‍ය නෑ අනිත්‍යයි. මේ උරලෝසුවත් කවදා හරි ගෙවිලා ඉවරලා යනවා විපරිණාමයටපත් වෙනවා අනත්ත. ඒක තේරුම් ගත්තට පස්සේ මේක මේ ස්වභාව ධර්මයේ ධර්මතාවයේ කොටසක්. මේක මම මගේ කියලා මං හිතාගත්ත තරමට මට අර ආදීනෝ ලැබෙනවා දුක ලැබෙනවා. දැන් මේක මම මගේ කියලා මම අල්ලගත්ත නිසායි යම් කිසි කෙනෙක් මේක ගත්තොත් හොරකම් ගත්තොත් මට වේගයක් එන්නේ නැහැ. මේක මම මගේ කියලා මං වෙන් කරගෙන අල්ලගෙන තිබුණ නිසා. ඔව් ඒකත් උපාදානයට වෙනවා. මටත් මේ වගේ රිලෝසුවක් තිබුණොත් හොඳයි කියලා ගන්න කල්පනා. සංසන්දනය කරනවාමයි කළොත්ම තමා මේක ඔක්කොම සිද්ධ වෙන්නේ. මානය තමා සියල්ලටම මුල මැනීම. සංසන්දනය තමා මැනීම. ඒ උපාදානය කරගත්ත ගමන් චත්තාරෝ මහභූත චතුන්නංච උපාදාය රූපං වෙනවා දෙකක්. දැන් අපි හිතමුකෝ යම් කිසි දෙයක් චත්තාරෝ මහභූත තමයි අනිවාර්ය. දැන් මේක මගේ කියලා අල්ලගත්ත ගමන් අර මහභූත හතර චතුන්නංච උපාදාය රූපං වුණා. උපාදාය රූපං තමයි මේ දිගටම දුකට හේතුව. ඈ ඕ මම මගේ කියලා අල්ලගෙන තියෙන උපාදාය රූපං. ඒ කියන්නේ චත්තාරෝ මහභූත තමයි මේ ලෝකේ සියලුම තැන්වල තියෙන්නේ. ඒ සියලු චත්තාරෝ මහභූත මං උපාදානය කරගන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ටත් බුදු කෙනෙකුටත් අරහතුන් වහන්සේටත් මේ චත්තාරෝ මහභූත පරිහරණය කරන්න අයිතියක් තියෙනවා. පරිහරණය කරන්න නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි නැත්තේ උපාදාය රූපා උපාදානය කරගෙන නැහැ. එකයි වෙනස. එතන දැන් ඒ මැනීම දෙආකාරයකටම සිද්ධ වෙන්න පුළුවන්. දැන් තමන් හොඳම මස් කෑල්ලක් ගන්නවා නම් ඒක මැන්නොත් අර කටු අත්තර දාලා ඒක මොකද ඒක අයෝනිසෝ මනසිකාරය. ඒ වගේම අපිට මේ ජීවත් වෙන්න මේ ගිහියෙක් හැටියට සල්ලි දීලා යමක් බඩුවක් ගන්න එක ඒක අයෝනිසෝ මනසිකාරය නෙමෙයි. අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම ගිහියෙක් හැටියට. හැබැයි පැවිද්දෙක් හැටියට එහෙම කරන්න බෑ. ඒක එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට එක එක අවස්ථාවෙන් අවස්ථාවට ඒක වෙනස්
වෙනවා.
ඒක වැරදි. දැන් ඒක සංසන්දනය. දැන් අල්ලපු ගෙදර තියෙන හොඳ ටෙලිෆෝන් ටෙලිවිෂන් එකක් මගේ ගෙදරත් තියෙනවා ටෙලිවිෂන් එකක්. දැන් ඒක වැඩක් නැහැ. අල්ලපු ගෙදර ඊට වැඩි හොඳ එකක් තියෙනවා. මාක් ගන්න ඕනේ ඒ වගේ එකක්. මොකද්ද ඒක? ඒක මැනි. ඒක තරංගයක්. ඒක උපාදානය. ඔව් හිත කිලුට වෙලා හිතේ වේගයක් ඇහිලා. දැන් තමාර විට දැන් තමන්ගේ ටෙලිෆෝන් එක ටෙලිවිෂන් එකක් තියෙනවා. හැබැයි දැන් ඒක මදි. ඒක ඌනෝ ලෝකෝ අතිත්තෝ තන්නා දාසු. අධ්‍යාපනයටත් එනවා. මේ ඉස්කෝලේ හරිනා අර ඉස්කෝලේට යන්න. මේ ගුරුවරයා හරිනා තව ටිවිෂන් කාර්යයක් ඉන්න ගුරුවරයෙක් යාගාවට යන්න. හැම එකටම පෘථග්ජන ලෝකයක් ඔය මැනීම
තියෙනවා.
ඒ සියලුම දෙයට තරගයක් තියෙනවා. තරගය තමයි විශ්වය තුල ලෝකය තුල රාගය ద్వේෂය මෝහය තුනම අලුතෙන් නිර්මාණය කරන්නේ සකස් කරන්නේ ප්‍රජනනය කරන්නේ. එතකොට තමන් තුල මේ රාගය ద్వේෂය මෝහයම ප්‍රජනනය කොහොමද කියලා තමන් තේරුම් ගන්න ඕනේ. තමන් තුල මේ රාගය ద్వේෂය මෝහය අලුතෙන් ප්‍රජනනය වෙන්නේ කොහොමද? ඔය ආකාරයේ අසීමිත අන්තවාදී විදිහට මේ තරඟයකට යෑමේ. දැන් මේකේ අපිච්චතාවය නැහැ. ඒක නැහැ. ඒක ඉක්මවාදී. ඒ නිසා දැන් තමන් අතින් ඒ අවස්ථාවෙන් ඉස්සරහට ගියාම තමන්ගේ මේ ඉච්ඡ අභීච්ච වෙනවා. අන්න ඒකයි වරද. අභීච්ච වූ ගමන් පාපීච්ච වෙනවා. දැන් වැරදි වැඩෙත් කරනවා. මොකටද? දැන් අර අනුන්ගේ ගෙදර තිබිච්ච හොඳ ටෙලිවිෂන් එක දැක්ක තමන්ගේ ටෙලිවිෂන් එක හරි නැහැ. දැන් මොකද කරන්නේ? ණයක් වෙලා හරි කන්න බොන්න තියෙන සල්ලි වියදම් කළා හරි ගන්නවා ටෙලිවිෂන් එක. දැන් මොකද මේ? අර ටෙලිවිෂන් එකේනුත් දැක්ක පින්තූර මේ දැන් අලුත් ටෙලිවිෂන් දැන් ණය වුණා. දැන් ඉතින් ඉදිරියටත් ණය වෙලා කන්න බොන්න වෙනත් වැඩ ප්‍රයෝජනවත් වැඩකට තියෙන සල්ලි දැන් අර ටෙලිවිෂන් එකට වීදම් කරන්න. අන්න ආදීනව අර ආස්වාදය අත්තර යන ඔය ආදීනව නිසරණය වෙන. හැබැයි ඔය ටෙලිවිෂන් එක දැන් ඔන්න අපි ගෙනාම ටෙලිවිෂන් එකක් දැන් ඔය ටෙලිවිෂන් එක කිව්ව හින්දා දැන් ගෙදර තිබුණ පරණ ටෙලිවිෂන් අයින් කළා අලුත් ටෙලිවිෂන් දැන් ඔන්න තව මාසෙකට දෙකකට පස්සේ ආවා තව අලුත්ම ටෙලිවිෂන් එකක්. දැන් මොකද වෙන්නේ? දැන් අර ටෙලිවිෂන් එකේ ඕවමයි කියන්නේ මෙන්න අලුත් ටෙලිවිෂන් එකක් තියෙනවා. දැන් ඒකට ඊට පස්සේ නැවත ආයි ණයක් ගන්න දැන් මේකත් අයින් කළා මේක. බුනෝ ලෝකෝ අතීතෝ තණ්හා සීමාවක් නැහැ කෙලවලක් නැහැ කවදක්වත් තෘප්තියක් ලැබෙන්නේ නැහැ ලද දෙයින් සතුටු වීමක් නැහැ අපිච්චතාවයක් නැහැ. ඒ නිසා අසීමිත ලෙස යනවා අන්තවාදී ලෙස ඒක කාම සුකල්ලිකානු යෝගය හැටියට වැටෙනවා. අවශ්‍යතාවයකට ගන්න ඕන තමන්ට අවශ්‍යතා සියලුම දේ සම්පූර්ණ කර ගැනීම ඒක එකක්. දැන් අපි කඩේකට ගියාම දැක්ක පළියට හැමදේම ගන්නවා නම් ඒක වැරදි. අවශ්‍යතාවයේ අවශ්‍ය වෙලාවට අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම අවශ්‍යයි. එතෙන්දි දැන් එතෙන්දි තේරීම ඒක හොඳ වෙන එකකුත් තියෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් තමන්ට දෙවරක් ගන්න බැරි අවශ්‍ය නොවන විදියට එක්වරක් හොඳම බඩුව ගන්නවා. ඒක ඒ මැනීම හොඳයි. තමන්ගේ මුදලට ගැළපෙන මුදලට තමන්ට තියෙන විදියට හොඳම දේ තෝරා ගැනීම එතන වරදක් නෑ. ඒක අවශ්‍යයි. ඒක යෝනිසෝ මනසිකාරයක් වෙනවා. ඒක හොඳ ක්‍රමයක්. තමන්ගේ හිත නිවෙන මිදෙන නිදහස් වෙන යහපත් දෙයට යොමු වෙන්න පුළුවන් නම් ඒක යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම. නමුත් තමන්ගේ හිතට වේගයක් ආවේගයක් වේදනාවක් එන ආස්වාදය උපරිම මට්ටමට ගන්න ඕන විදිහට කටයුතු කරනවා නම් ඒක අයෝනිසෝ මනසිකාරය. දැන් කෙනෙක්ව මේ පැත්තට යොමු කරන්න උත්සාහ දැරීමත් යහපත් චේතනාවක් යුතුකමක් වගකීමක් ඉටු කිරීම. දැන් තමන්ගේ යම් ආකාරයක මිත්‍රයෙක් තමන්ගේ දරුවේ ඥාතිය හිතවත ඒ පුද්ගලයා දැන් අයාල යනවා වැරදි පාර යනවා ඒ පුද්ගලයාව මේ පැත්තට යොමු කරන්න මෙනෙහි කරනවා නම් ඒක යුතුකමක් වගකීමක් හැටියට ගන්න පුළුවන්. දැන් ආදීනවය නිසරණය විතරක් නෙමෙයි තුනම එකට ගන්න. ආස්වාදය තමයි නිසරණය කරන්න. ආස්වාදය තමයි චන්ද්‍රාගය. එතකොට චන්ද්‍රාගය ප්‍රහාණය කිරීම චන්ද්‍රාගය විනය පිහිටීම නිසරණය. එතකොට ආදීනවය නැති වෙනවා. ආදීනවය තමයි දුක. දුකෙන් මිදෙන්න නම් ආස්වාදය නැති කරන්න. ආස්වාදය නැති කරන්න චන්ද්‍රාග විනය චන්ද්‍රාග ප්‍රහාණය කරන්න උපේක්ඛා සිට ඇති කරන්න. දැන් මෙතෙන්දි තියෙන ඔය ආස්වාද ආදීනෝ නිසරණ තුනේම එකතුව මොකද්ද? උපේක්ඛා සිට. උපේක්ඛා සිතක් තියෙනවා නම් ආස්වාදය නැවත නැවත යලි යලිත් මතු මතුත් ආස්වාදයේ විඳවා විඳවා ඉන්නේ නැහැ. දැන් මෙතන මේ ආස්වාදය කිව්වේ හොඳට තේරුම් ගන්න ඕන. දැන් අපිට කේක් කෑල්ලක් දුන්නාම මේ කේක් කෑල්ල කනවනේ. ඒක නෙමේ ආස්වාදය. නෑ නෑ. දැන් බුදුහාමුදුරුවන්ට කොසල් රජ්ජුරුවෝ දානයක් දුන්නා හොඳ රාජභෝජනයක් ප්‍රණීත රාජභෝජනයක්. ඒ රාජභෝජනය බුදුහාමුදුරුවන්ට පිළිගැන්වුව නිසා බුදුහාමුදුරුව මේ රාජභෝජනය වැළඳුවා. හෙටත් මේ රාජභෝජනයම කන්න වලදන්න ඕනයි කියලා හිතුවන. මේ රාජභෝජනයයි හෙට ලැබුණු යවහල් අර දුගී පැලකින් ලැබුණු යවහල් පිණ්ඩපාතයයි සංසන්දනය කළාන. අන්න ඒක දැන් අර යවහල් ආදානය ප්‍රතික්ෂේප කළාන. මේක බැහැර කළාන. මේ කන්න බෑ කිව්වන. ඒක මොකද්ද? ආස්වාදේ. දැන් ඔයිට වැඩිය බොහොම සරල එකක් කියන්න. ඔන්න දැන් තමන් ඔය හරි හොඳම ආප්ප කඩේකින් ආප්ප ගන්න පුරුදුලා තියෙනවා. දැන් ඒ ආප්ප කඩේ ආප්ප කවුරු පිළිගන්නවා බොහොම හොඳයි. දැන් ඔන්න අද ඒ ආප්ප කඩේ වහලා. දැන් වෙන ආප්ප කඩකින් ගත්තේ. ගෙදරට එනකොටම කියනවා අද අපේ ආප්ප කඩේ වහලා අර කඩෙන් අපෝ අපිට ඔයා කඩේ ආප්ප ගන්න. දැන් කෑවෙත් නැහැ. දැන් අර ආස්වාදයට ඇබ්බැහිවි. දැන් අරකට දැන් ද්වේෂයක් ආවා. දැන් අර ආප්ප කඩේ සමහර විට මේ නියම වශයෙන් අපි මේකේ ගුණාත්මක ක්වොලිටි එක බැලුවොත් අර ආප්ප කඩේට වඩා ක්වොලිටි එක හොඳ වෙන්න පුළුවන්. නමුත් දැන් තමන්ගේ හිතේ ඇති වෙලා තියෙන අර ආස්වාදේ නිච්ච වෙලා. ඒක හැබැයි දැන් අනිච්ච වුණා, දුක්ඛ වුණා, විපරිණාමයට පත් වුණා. ආදීනවයක් ආවා. ඒකෙන් මිදෙන්න නම් අපි අර නිච්ච බව, සුඛ බව, අත්ථ බව අයින් කරන්න ඕනේ. ඒක තමයි චන්ද්‍රාග විනය, චන්ද්‍රාග ප්‍රහාණ. ඒක වැරදි. ඒක වැරදි. දැන් දායකේ දානයක් හදලා ඔක්කොම පිළිගන්නන්නේ බොහොම පිළිසිදු සිටින්. ඒක එකපාරට මං වලඳන්නේ මට වයිපා කියලා කිව්වා. පිටින් මොකද? අර දායකයාගේ හිත කැඩෙනවා නේද? ඒක නිසා ඒක පිළිගැනීම පිළිගන්න ඕන. හැබැයි ඒක වලඳන්නේ නැත්නම් පාත්‍රයේ පැත්තකට තියලා ඒක ප්‍රයෝජනෙට ගන්නෙ නැත්නම් වෙන කෙනෙකුට බාර දෙන එක හෝ වෙන කෙනෙකුට දෙන එක ඒක තමන්ගේ එක. නමුත් අර දායකයාගේ හිත කඩන එක ඒක කළ යුතු නැහැ. ඒ නිසා දැන් ඒ දායකයාත් ඒ දේ බොහොම ශ්‍රද්ධාවෙන් පිනක් කරගැනීමේ පිරිසුදු චේතනාවෙන් හදලා කිනා ඒක පිළිගන්න ඕන. ඒක ඉතින් තමන්ට ආහාරයේ මතඤ්‍යුතා ප්‍රමාණවත් නම් ඒ ප්‍රමාණවත් වුණ ගමන් අතින් නැවතන්නතු මේ දායකයාට කැමති ඕනම ප්‍රමාණයක් බෙදන්නේ ඇරියත් ඒක හරි. ඒකත් අර ආහාරයේ මතඤ්‍යුතාවට විරුද්ධයි. අකමැත්තෙන් දෙන එහෙම එකක් උදාහරණයක් තියෙනවා. අර මොන බමුණද කසීබාරද්වයි බමුණා දැන් අමුණගාවට බුදුහාමුදුරුව පිණ්ඩපාතේ ඉල්ලගෙන වැඩම කළා. බමුණා ඉස්සෙල්ලා බැන්නා. බැනලා ඊට පස්සේ කිරිබත් මේ කතාව ඇහුවාම පූජා කළා. බුදුහාමුදුරුව ඒක බාරගත්තේ නැහැ. කිව්වා දැන් හැබැයි බාරගත්තා. බුදුහාමුදුරුව බාරගත්තා. බුදුහාමුදුරුව වැළඳුවේ නැහැ. වැළඳලා ආපහු මේක වීෂ කරන්න ගියා. හැබැයි බුදුහාමුදුරුව බාර ගත්තනේ. එතකොට බුද්ධ පූජාවක් වුණා. ඊට පස්සේ බුදුහාමුදුරුව ගා මේ බුදුහාමුදුරන්ට පූජා කරපු දේ දැන් බුදුහාමුදුරුව වැළඳුවේ නැහැ. නමුත් මේක වෙන කෙනෙකුට දෙන්න එපැයි කිව්වා. ඒකයි කතාව. බුදුහාමුදුරුව බාර නොගෙන හිටියේ නැහැ. කොච්චර බැන්නත් බුදුහාමුදුරුව බාර ගත්තා. බාර ගත්ත නිසානේ බුද්ධ පූජාවක් වුණේ. බුද්ධ පූජාවක් වුණ නිසානේ අර වෙනත් කෙනෙකුට දෙන්න එපා ගැඹුරු වලකට හරි පස්සට යට කරන්න හරි කිව්වා. අවිද්‍යාවයි තෘෂ්ණාවයි තමයි. නමුත් අවිද්‍යාව තෘෂ්ණාව නොකිය ඊට වඩා මූල හේතුවක් කිව්වා. ඊට වඩා මූල හේතුවක් කිව්වා. මොකද්ද? දැන් මේ රූප ආපෝ තේජෝ වායෝ පඨවි හතර තමයි ආහාර සම්පදිය. සම්පස්ස තමයි වේදනා සම්පදිය, සංඥා සම්පදිය. සංචේතනා තමයි මේ සංකාර සම්පදිය. නාම රූප තමයි විඥාන සම්පදිය. එනිසා මේක දැන් අපි සමුදය කිව්වම පොදුවේ එකක්ම කිව්වොත් ඔය කියන තණ්හාවයි වේදනාවයි කියන එක එච්චර පැහැදිලි නැහැ. නමුත් මෙතෙන්දී හරියටම මූල හේතුව නිදාන හේතුවම ගන්න පුළුවන්. ඥානහතක් දැන් පජානාති කියලා ඊට පස්සේ අභිඥාතං කිව්වේ. දැන් පජානාති නැතුව අභිඥාතං කියන එක අර්ථයක් ධර්මයක් නැහැ. දැන් මේ ඔක්කොම මේ දැන් පජානාති වලටත් ඉස්සෙල්ල වචනයක් තියෙනවා. මොකද්ද? ඈ ඥානතු. දැන් මේ දවස් හතක් තුල මේ පින්වතුන් මේ කරන්නේ මොකද්ද? ඥානතු. ඥානතු පස්සතු. ඊට පස්සේ මේක පසක් කොට දැක්කත්ම අන්න පජානතු. පජානාති. ඒ පජානාති කියන තැනට නාවොත් මේ කියන අභිඥාතං කියන තැනට එන්න පුළුවන්. බෑ. එතකොට පජානාති වෙන්න නම් කාගේ හිත තුළද ප්‍රජනනය වෙන බව දකින්න ඕන. තම තමන්ගේ හිත තුළ මේ සියලුම කාරණා තමන්ටම අදාළව තමන්ම තමා තුළින්ම දැකගත යුතුයි. එකයි පජානාති. අතු අනුන් තුළින් තමන්ට දකින්න පුළුවන් දෙයක් මෙතන නැහැ. හැබැයි මෙතෙක් කල තමන් තුළ ඔය දේ ප්‍රජනනය වෙන බව, නිර්මාණය වෙන බව, ඔය වේගයක් අලුතෙන් උපදින බව, ඔය වේගය නිසා තමන් තුළින් වැරදි වැඩ වෙන බව තමන් දැනගෙන හිටියද? නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. දැන් දැනගත්තා අපි අතින් වැරදි වෙන්නේ මොකද? අපි තුල මේ අලුතෙන් වේගයක් නිර්මාණය වෙනවා, උපදිනවා. ඒ වේගය නිසා අපි වේදනාවක් විඳිනවා. සුව, ආමිෂ, ආස්වාදය. ඒ වේදනාව අපිට ආදීනවයක් හැටියට උරුම වෙනවා. ඒ වේගය නොතිබුණා නම් අපිට දුකක් උරුම වෙන්නේ නැහැ. අපි ඒ වේගය නිසා තමයි උපාදානය කරගත්තේ පංචස්කන්ධේ. ඒ උපාදානය කරගත්ත නිසා තමයි ඒක බරක් උනේ, බයක් උනේ, බැම්මක් උනේ, මේ පැවැත්ම පවත්වාගෙන යන්නට හේතු වන්නා වූ සියලු කරුණු අපිම නිර්මාණය කළා, සකස් කරගත්තා. ඒ නිසා මේ පැවැත්ම පවත්වාගෙන යෑම තමයි ආමිෂ සුවය. පැවැත්ම පවත්වාගෙන යන්නෙම රාගය, ද්වේෂය, මෝහය. ඒ කියන්නේ පැවැත්ම කියන්නේ දැන් වෙන වචන වලින් කිව්ව රාගය, ද්වේෂය, මෝහය හිතක තියෙන හිතක පැවැත්ම තියෙන. මේ තුනම එකතු කළා කිව්ව කාල කෙලෙස්. එහෙමනම් කෙලෙස් තමයි කාලය කියන්නේ. වෙලාව කාලය කියන්නේ මොකද්ද? කෙලෙස්. අපි මේ කාලය ගෙවනවා කියන්නේ කෙලෙස් රාගදේශ මොහ උපද්දවමින් රාගදේශ මොහ විඳිමින් නොහි ඉන්න. ඒක හරි. කෙලෙස් තවමින් දවමින් වාසය කරන කාලය අයං වස්සාන කාලු. මේ වැහි කාලය කියලානේ අද කියන්නේ. අද කියන්නේ වේ මම වැහි කාලය ගත කරනවා. එහෙම නෙමේ අයං වස්සාන කියන්නේ වස්සති කියන්නේ විහරති කියන්නේ වාසය කරනවා. මොකකින්ද? කාලෝ කියන්නේ කෙලෙස් තවමින් දවමින්. කලු කෙලෙස් නෙමේ කාලෝ ඕ ප්‍රත්‍ය තියෙන ඕපනායික ප්‍රත්‍ය. ඕ ප්‍රත්‍යයෙන් ඉන්නේ තවමින් ආතාපි සම්පජාන. තවමින් දවමින් වාසය කරනවාට කියනවා කාලෝ. අයං කිව්වේ තමන් මම කෙලෙස් දවමින් දවමින් මගපල ලබන්නට උත්සාහ කරන කාලයට කියනවා අයං වස්සාන කාල. දැන් මෙහෙමයි, දෙපැත්තටම තියෙනවා ටාගට් එක. හොඳ දෙයක් යහපත් දෙයක් කරන්න ටාගට් කරනවනේ. දැන් මම අදහවස නින්දට පෙර මේ හොඳ යහපත් දේ මේ මෛත්‍රී කරනවා සමාව ගන්න, ඒකට ටාගට් එක. ඒක හොඳයි, ඒක යෝනිසෝ මනසික. මම වැරදි වැඩක් කරන්න ටාගට් එකක් තියෙනවා. ඒක ඒක යුතුකමක් වගකීමක් ඉටු කිරීම නම් ඒ ටාගට් එක හරි, අයිතිවාසිකමක් බලාපොරොත්තුවක් සඳහා ටාගට් එකක් නම් ඒක වැරදි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. දැන් ප්‍රිය දෙයකට ඇලෙන්න ටාගට් කරන්න පුළුවන්, අප්‍රිය දෙයකට ගැටෙන්න ටාගට් කරන්න. දෙකම වැරදි. දෙකම රාගයයි ද්වේෂයයි. දැන් තව ඒ පිරි සිඳ ක්‍රියා කරන්න ටාගට් තියෙනවා. ඒක හපන. එනිසා චේතනාවමයි ප්‍රියාප්‍රිය දෙකෙන් වෙන් වෙන්නත් පිරි සිඳින්නත් උපකාර. කෙලෙස් සකස් කරගන්නේ ගන්නටත් පෘථග්ජන පුද්ගලයෙක් තුළ ටාගට් එකක් තියෙනවා. දැන් හොරකමක් කරන්න ඒ ටාගට් එකක් තියෙනවා. මිනිහෙක් මරන්න, සතෙක් මරන්න, තව ප්‍රාණඝාතයක් කරන්න, බොරුවක් කියන්න, මේ ඕනම දෙයකට ටාගට් එකක් තියෙනවා. ඒ වගේ මේකෙන් මිදෙන්න ඉඩහස් වෙන්නත් ටාගට් එකක් තියෙන්න පුළුවන්.
උදාහරණයක් වශයෙන් දැන් අදෝසේ මහ වැස්ස පාන්දර මම නැගිටිනකොට මට මතක් වුණේ අපි වැස්සක මෙතන දුර වෙලා හිටියට මේ ඉඳලා කියන කට්ටිය අපු වෙනුවෙන් දුක් විඳිනව නේද කියලා මම අහන්නේ. ඒ අපි නිවන් සත්තර ගන්න අපි අනුපාත කරන් පටන් ගන්න.
දැන් උපේක්ෂා සිට ඇති කරගන්න ඕන. තේරුණා? ඒ නිසා දැන් තමන්ට දැන් අජ්ජත්තාව බහිද්ධාව දෙකම කල්පනා කරන්න ඕන. දැන් ඒ පුද්ගලයෝ ඒ වැස්ස බලලා බැරි වෙලාවත් වහිනවා කියලා ඒ පුද්ගලයෝ නිදාගෙන හිටියොත් ඉව්වේ නැත්නම් ඒගොල්ලන්ගේ යුතුකම වගේ කීම ඉටු කළාද? දැන් ඔයාගේ යුතුකම මේ වැස්සෙත් ඒගොල්ලෝ වෙලා දුන්නා, ඒකට පින් දීලා පින් පවරලා ඒගොල්ලන්ටත් යහපතක් කරලා ධර්ම මාර්ගයට යොමු වෙන්න මේ පින හේතු වේවා කියලා ඔයාගේ යුතුකම ඔයා වගකීම ඉටු කරන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ඔයාට තියෙන ඉවසීමක්. දැන් ඒගොල්ලෝ දුක් විඳිනා කියලා ඔයා කල්පනා කර කර හිටියොත් ඔයා යුතුකම වගකීමත් ඒගොල්ලෝ කල්පනා කරොත් දැන් වැස්ස කියලා මේ දානේ උයන්නේ නැතුව එහෙනම් අනික් මිනිසුන්ට නෑ. ඒක නිසා හැම කෙනෙක්ම තමන්ගේ යුතුකම වගකීම ඉටු කළොත් තමන්ට සැනසීමක් තියෙනවා. හැම පුද්ගලයාම තමන්ට අයිති රාජකාරියක් යුතුකමක් වගකීමක් තියෙනවා. ඒක ඒ ආකාරයට කරන්න ඕන. වැස්ස කියලා, අවුව කියලා, පායනවා කියලා, අරව කියලා, මේවා කියලා බෑ. දැන් ඒ වගේ සිතුවිල්ලක් හිතුවට කාටවත් වැඩක් වෙන්නේ නැහැ. ඒක වැඩක් වෙන්නේ නැහැ. තමන් ඒ වගේ එකක් නිකන් විශ්වෝප වෙලා දුක් වෙලා වේදනාවෙන් ඉඳට වැඩක් නැහැ. ඒ සිතුවිල්ල වැඩක් එතනත් චේතනාවක් තියෙනවා. කරු නම් ඒක බුද්ධානුස්සතිය භාවිතා කරලා දැන් මේක බුද්ධානුස්සතියෙන් පටන් ගන්න බෑ. දැන් උතන අවසානයක බුද්ධානුස්සතිය. පළවෙනි එක මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා දැන් අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. අනාත්ම අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. අන්න ඒ වෙලාවේ ඔන්න නිබ්බිදා අනුපස්සනා කරලා අභිනන්දනය අයින් කරන්න පුළුවන්. හැම එකෙම අයින් කරන්නේ කට්ටිය. බුද්ධානුස්සතිය කියන්නේ නිබ්බිදා අනුපස්සනා කරලා අභිනන්දනය අයින් කරනවා. විරාග අනුපස්සනය කරලා රාගය අයින් කරනවා. නිරෝධ අනුපස්සනා කරලා සමුදය අයින් කරනවා. පටිනිසග්ගාන අනුපස්සනා කරලා සබ්බූපටි අයින් කරනවා. එතකොට බුද්ධානුස්සතියෙත් මරණානුස්සතියෙත් මෙත්තානුස්සතියෙත් අසුභානුස්සතියේ හැම වෙලේම ආනපාන යහපද්දේ ආන කිරීම අයහපද්දේ පාන කිරීම ඒක අනුක්‍රමිකයි අනුපූරකයි අනුපුබ්බංගමයි. අවසාන එන්නේ කොතෙන්ටද? ඔය කියන නිබ්බිදා කියන තැනට එන්න ඕන. පටි නිසග්ග ඒකනේ මේ රත්තරණ කුසලය කියලා තියෙන අවසාන පටි නිසග්ග කියන එක. මේක නැතුව පටිපන්නෝ විමුක්තාති. ඒ අදහස එකමයි. දැන් මේ අර කෙලෙස් උදුරා ගන්න මේ ඔක්කොම කරන්නේ මොකටද? හිතේ උපදුන කෙලෙස් ගතිය, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය හිතෙන් උදුරා ගන්න තමයි මේ ඔක්කොම කරන්නේ. මේ කෙලෙස් තමන්ගේ හිතේ ඇබ්බැහි වෙලා බැඳිලා හොඳයි ප්‍රියයි මනාපයි නිත්‍යයි සුඛයි අත්තයි කියලා මුල් බැහැගෙන තියෙනවා. ඒක ටිකක් අමාරුයි උදුරන්න. ඒ නිසා තමයි ඒ කෙලෙස් උදුරන්න තමයි මේ අනිත්‍ය අනුපස්සනා කරලා ඒ කෙලෙස් නිත්‍ය වූ කෙලෙස් අයින් කරන්න, ඒ දුක්ඛ අනුපස්සනා කරලා ඒ සුඛ වූ කෙලෙස් අයින් කරන්න, අනත්ත අනුපස්සනා කළේ අත්ත වූ කෙලෙස් අයින් කරන්න, නිබ්බිදා නොබැඳෙන ඒ කෙලෙස් වලට නොබැඳෙන තත්වයටපත් වෙලා ඒ අභිනන්දනේ හිතෙන් අයින් කරන්න, ඒ රාගය හිතෙන් අයින් කරන්න, ඒ සමුදය හිතෙන් අයින් කරන්න, නිරෝධානුපස්සනා වඩලා මේ පටි නිසග්ගානුපස්සනා වඩලා උපාදානය අයින් කරන්න. හැම වෙලේම ආනපානමයි මේ සියලුම තැන්වලදී තියෙන්නේ. ආන පාන කළ යුත්තේ වැරදි දේ රාගය, ද්වේෂය, මෝහය, මානයමයි. ආන කළ යුත්තේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, උපේක්ඛාලත්වයට හිතපත් වෙන දෙයක්මයි. ඔය දෙකම දැකීම දැන් දැනගත්තා. දැනගත්තාට පස්සේ දැන් තමන්ගේ ඇහෙන් රූපයක් දැකලා එකපාරට වේගයක් උපදින බව තමන්ට දැනගන්න ඕන. ඒක මොකද්ද? පජානාති. ඒ රූපේ හරියටම භාවිතා කළ යුතු එකක්ද නැකොල යුතු එකක්ද මේකේ ආදීනව ආනිසංස මොනවද කියලා දැක ගැනීම අභිඥාතං අභිඤ්ඤේ. දැන් ඇහෙන් රූපයක් දන්නවා දකින්නවා. ඊට යා මිනිහේ දන්නේ නැහැ පෘථග්ජන අසුතවත් පුද නප්පජානාත්. ඒ පුද්ගලයා නප්පජාන අර සබ්බාස සූත්‍රයේ කිව්වේ ඒ පුද්ගලයා දිට්ඨිගත වෙනවා. ඒ නිසා නප්පජාන. දැන් ඒ පුද්ගලයා පජානාති නම් අර දිට්ඨිය මිදෙන්න පුළුවන්. දිට්ඨිගත වෙච්ච එක මිදෙන්න බෑ පජානාති නොවි. ඒ කියන්නේ තමන් තුළ ප්‍රජනනය වෙන වේගය යහපත්ද අයහපත්ද? වේගය අයහපත්මයි. නිවීම ප්‍රජනනය වෙන්න පුළුවන්. ඒක යහපත්. ඉතින් ඒක නිසා ඒ දෙකම දකින්න ඕනේ. දැන් දිට්ඨිගත වීම කියන්නේ ඔය ඇහෙන් දැක්ක රූපය හොඳ ප්‍රිය මනාප රූපයමයි, මේක ලොකු ආස්වාදයක් තියෙනවා, මේකේ හොඳ මේකක් තියෙනවා කියන අර වැරදි මේ දැක්ම දෘෂ්ටි. අභිඥාතං අභිඤ්ඤය අභිඥාතන්ති කියලා ත්‍රිපරිවට්ටයක් තියෙනවා. පරිඥාතං පරිඤ්ඤය පරිඥාතන්ති කියලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. භාවේතබ්බංච භාවිතං භාවිතා තන්ති කියලා වචන තුනක්. පහතබ්බංච පහීනං පහීයන්ති කියලා වචන තුනක් තියෙනවා. හතරෙම ත්‍රිපරිවට්ටං ද්වාදස ආකාරන් තුනම දැක ගන්න ඕනේ. එතෙන්දි තමන්ගේ චේතනාව යහපත් නම් පිරිසිදු නම් අවංක නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා තියෙනවා නම් අනවශ්‍ය දේ විදිහට ඒ ගැටලුව විසඳන්න යන්නේ නැහැ. කරන්න පුළුවන් යුතුකම වගකීම ඉටු කරනවා. අනවශ්‍ය විදිහට ඒකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයටත් ඒක යහපත දකින්න ලැබෙනවා. දැන් තමන්ගේ චේතනාව අනිවාර්යෙන් පිරිසිදු විය යුතු. එතකොට ඒ චේතනාව පිරිසිදු නම් මේ ආනපාන දෙකම කෙරෙනවා. ආනපාන දෙකම කෙරෙනකොට එතෙන්දී අයහපතක් කාටවත් වෙන්නේ
නැහැ.
ප්‍රතිඵලය වරදින්න ඉඩ තියෙනවා. මොකද ඒ පුද්ගලයාගේ ආකල්පයේ දෘෂ්ටියට නොගැලපෙන්න පුළුවන්. අපි හිමින් තරේ උපේකාසිතින් නිශ්ශබ්ද වෙන්න. අපි නැවත නැවතත් ඒක කරන්න උත්සාහ නොකළ යුතු. ඒක අපි අර බ්‍රහ්ම දණ්ඩනේ දීලා අයින්
වෙනවා.
ඔව් ඒක නරක වෙන්න පුළුවන්. දැන් අපි කල්පනා කරන්න මේ නැවතත් හේතුඵල ධර්මයට බහගලපන්න තම් විනයට සසඳා බලන්න. දැන් අපි මීයා පසුපස ගැරඬියෙක් එළවගෙන යන්නේ මීයට මේ ගැරඬියට ආහාරයක් හොයාගන්න. අපි ගැරඬියට ආහාර දෙන්නේ නැහැනේ. අපි මේ එක මීයෙක්ව පැන්නුවට ඔය මීයා වෙන මීයෙක්ව හරි අල්ලගන්න. අපිට ගැරඬියට ආහාර දෙන්න බෑනේ. නමුත් අපේ ගෙදර ඇති කරන පූසාව ඔය මීයා පස්සේ යනවා නම් අපි පූසාව හදන එක, අපි කෑම දෙන එක. එනිසා අපිට තියෙනවා අයිතියක් යුතුකමක් අර පූජාව මේ වාක නමුත් අපේ කැලේදීන සත්තුන්ගෙන් අපි බැරි වෙලාවත් අර ගැරන්ඩියාව බේරුවොත් ඒක ඒ සතාගේ ආහාරය වැලැක්වීමක් වෙනවා. හේතු බල බලන්න. ඊටත් අපි සාමාන්‍යයෙන් කරන්නේ දැන් කරන්නේ ගැරන්ඩියා මීයාව අල්ලගත්තා කටි. එක බලලා මීයාව අල්ලගත්තා කටි. දැන් අල්ලගෙන ඉවරයි. අල්ලගෙන ඉවර වෙච්චාම පූසට ඕ ගැරන්ඩියට ගහලා ගැරන්ඩියාවත් මරණ එකයි කරන්නේ. දෙකම වැරදි. දැන් අර මීයාවත් අල්ලගත්තා මීයාත් බාගෙට මැරිලා ගැරන්ඩියත්ත් ගැහුවාම ගැරන්ඩියත් මැරිලා. දෙකම ඒ වගේ වැඩ තමයි හුඟක් අර හරියට යුතුකම් වගේ කීම නොවන පුද්ගලයන් අතින් වෙන්නේ. එතන හේතුඵල ධර්මයට ගහගල බලන්න. දැන් සිද්ධ වෙලා ඉවර වැඩක්. දැන් අල්ලගෙන ඉවර. දැන් අපි මීයට හෝ බලලට හෝ ගහලා වැඩක් නැහැ. අපි හිත හදා ගන්න ඕන ධම්ම විනයට ගලපා බලන්න. දැන් ඒ හරක් ඉපදිලා තියෙන්නේ යම් ගෙවීමක් කරන්න. හරක වෙලා ඉපදුනේ මොකද? ඒ හරකත් ණය ගෙවන්නේ. ඒ හරකටත් යුතුකම් වගකීම අපිට ඉටු කරන්න ඕන. අපි කන්න දෙන්න ඕන, බොන්න දෙන්න ඕන. ඒ හරකලන් ණය වෙනවනේ අපිට යමක් වැඩක් නොකළ දුන්න. එතකොට අපි ඒ හරකගෙන් ඒ කන්න දෙන ගානට අපි ණය නොවි වැඩ ගන්න පුළුවන්. ඒ හරකගේ ණය ගෙවන්නේ ඒ හරකටත් ඉඩ දෙන්න ඕන. හේතුඵල දෙකම තියෙනවා. මේ ණය ගන්න දෙනුව ගැන තමයි හිතන්න ඕන. අපි ණය වෙනවා යාරකට කන්න බොන්න නොදී විවේකයක් නොදී දිගටම පැය 8ක් 10ක් එක දිගට වැඩ ගත්තොත් මොකද වෙන්නේ? ණය වෙනවා. හැබැයි අපි ඒ හරකට හොඳට කන්න බොන්න දීලා ඒ හරකගෙන් වැඩ ගන්නවා පැය 2ක් 3ක් විවේකයක් දෙනවා. ඒ හරකට ණය ගෙවන්න ඉඩ දෙනවා. ඒක හරි. හරක වෙලා ඉපදුනේම ණය ගෙවන්න. මසට විකුණුවත් වැරදි. මසට විකුණුවත් වැරදි. ඔයිටි හරක් ඇති කරන්න තවත් වැඩකට ගන්න පුළුවන් මිනිහෙකුට කිරි ගන්න පුළුවන් මිනිහෙකුට විකුණුවට වරදක් නෑ. කන්න දෙන්න පුළුවන් නම් තියාගත්ත. ඒක සම්මා සමාධිය කරාම යන්න ඕනේ නැත්නම් මේ සහ මුලින්ම කෙලෙස් උදුරලා ගලවලා ඉවත් කරන්න බෑ. ඔය පියවර 8ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පියවර 8ක් තියෙන්නේ. 8ම පූර්ණ වුණාමයි සම්මා ඥාන සම්මා විමුක්ති මතුවෙන්නේ. සම්මා දිට්ඨිය පළවෙනි පියවර. සම්මා සතිය දෙවෙනි පියවර. සම්මා වායාම තුන්වෙනි පියවර. ඒ පියවර තුනම නැතුව සම්මා සංකප්ප. දැන් මේ සම්මා දිට්ඨියට ගාවට සම්මා සංකප්ප එහෙම නෙමෙයි. ඒ කිව්වට සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම තමයි පියවර තුන. ඒ පියවර තුනේම එකතුවක් නිසායි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා සමාධි. දැන් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හතක් කියලා තියෙනවනේ. හතක් කිව්වට සම්මාදිට්ටි පුබ්බංගමා කියලා මහාචත්තාරීසක සූත්‍රයේ පැහැදිලිව ඔය කතාව කියලා තියෙනවා. සම්මාදිට්ටි පුබ්බංගමා, සම්මාදිට්ඨිය නැතුව සම්මා සතිය හේතුඵල ධර්මයට බහගලපලා සංවා සංවලින් මිදෙන්න බෑ. ඒ වායාමයේ සම්මා වායාමයේ ලැබෙන්නේ සම්මාදිට්ඨි සම්මා සති තියෙන කෙනෙක්. ඒ අනුවයි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්තිය ඇති වෙන්නේ. එකනේ අර පඤ්ඤා පනාය කියලා
තියෙන්නේ.
විඥාන නිරෝධය තමයි සියලුම දේවල් වල අවසාන. විඥාන නිරෝධ වෙනකොට මොකද්ද මතුවෙන්නේ? පඤ්ඤා ප්‍රඥාව මතුවෙනවා. විඥානයේ තියෙන තාක්කල් ක්‍රියාත්මක වෙන තාක්කල් ප්‍රඥාව යටපත් වෙනවා. කෙලෙස් අතු වෙනවා. ප්‍රඥාව තියෙන තාක්කල් නැවත විඥානය උපදින්නේ
නැහැ.
මොකද්ද? ගති කියන්නේ තමන් ඇතුළට ගත්ත දිට්ඨිය. ගති කියන්නේ මොකද්ද? තමන් පුරුදු කරගත්ත, පුහුණු කරගත්ත මහ භූත හතර අපි ගති හැටියට. පඨවි ගතිය, තද ගතියක් තියෙනවා. වායෝ ගතිය, තේජෝ ගතිය, රත් වෙන මත් වෙන ගතිය. ඒ ගති හතරක් තමයි මේ චතුන්නංච උපාදාය රූපං වෙන්නේ. නැතු අපි මේ පස් ගත්ත නෙමේ පඨවි. අපි ගාව තියෙන තද ගතිය. යමක් පිළිබඳව අපි තද ගතියකින් ඉන්නවා. ඒ වගේම ආපෝ ගතියකින් ඉන්නවා. යමක් පිළිබඳව මේ දියාරු වෙන ගතිය. ඒ වගේම රත් වෙන ගතිය, තේජෝ ගතිය. ඒ වගේම සැහැල්ලු වෙන ගතිය. ওই ගති හතර නැත්නම් නිවන් දකින්න බෑ. ඔව්, දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි සිංහල ජාතිය, බුද්ධාගම් කාරයෝ, අපි මේ දේශපාලන පක්ෂ මිනිස්සු, ඔය තියෙන්නේ මොකද? මේ ගති, මේ පඨවි ගතිය, තේජෝ ගතිය, ආභෝ ගතිය, වායෝ ගතිය නැත්නම් ඔය දේශපාලන පක්ෂයකට බැඳෙන්න බෑ. ඔය දේශපාලනයක පැත්තේ යන්නේ. දැන් ඔය දේශපාලන පක්ෂයකට තව මිනිහෙක් බැන්නකොට අපිට ගේන්න කියන්නේ අය. අර පඨවි ගතියයි තේජෝ ගතියයි තියෙනවා. දැන් අපේ ජාතියට, ආගමට, දේශපාලන පක්ෂයට කවුරු හරි මිනිහෙක් බයින්නකොට, එහෙම නැත්නම් විවේචනය කරනකොට ඇයි අපිට කියන්න තියන්නේ හේතු? අපි ගාව තියෙන මේ වැරදි ගති හතරක් තියෙනවා. ඇයි මිනිස්සු එකපාරට දේශපාලන පක්ෂය වෙනස් කරන්නේ? අර වායෝ ආපෝ ගතියක් තියෙන, තේජෝ ගතියක් ඉවත් වෙලා එඩිතරකම විතරක් නෙමෙයි, වරදටත් පටවි ගතිය තියෙනවා. හොඳට නරකට දෙකටම දෙපැත්තම ඔයවා තියෙනවා. ඔය ගති නිවන් දකින්න ඕනකමක් තියෙනවා. නිවන් දකින්න බාධාවටත් ඔය ගතිමයි තියෙන්නේ. හොඳට නරකට දෙකටම එකයි. චතුන්නංච ධාතු කියන්නේ අපි ආහාර හැටියට ගන්නකොට, ධාතු හැටියට, ධාතු මනසිකාරය හැටියට ගන්නකොට ඔය ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු. ඒ වගේම උපාදාය කරගන්නකොට ධාතු වෙනවා. නමුත් ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත, මේ මහා භූත තමයි මේ විශ්වයේ සියලුම දේ තියෙන්නේ. අපි බැලුවහම මිනිසු, සත්තු, ඇඳුම් කැඩුම්, ගස් ගල්, පොළව, ගේ ගොඩ නැගිලි සියලුම දේ මොනවද? චත්තාරෝ මහා භූත. අපි දැන් උපාදානය කරගත්තාම චතුන්නංච මහා ධාතු වෙනවා භූත, උපාදාය රූප. ඊට පස්සේ ඔය චත්තාරෝ මහා ධාතුමයි මේ ගති ඇටියට අපි තුල පිටන්නේ.
මනස හැදුනද?
ඔව් ඒක තියෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒ මනසට තමා ඔය ආපෝ තේජෝ වායෝ පඨවි ශක්ති හතර අර ගති හතර එන්නේ කොහටද? මනසට. තේරුණා? ඒ මනසටයි ඔය ගති හතර එන්නේ. වේදනා, චේතනා, සංඥා ඔක්කොම ඔය ගති නිසා. තේරුණා? අර රූප වලටත් ඔය ගති තියෙනවා, මේ නාම වලටත් ඔය දැන් නාම රූප කියලා අපිට මේ දෙකකට විභංග කළාට ඕක දෙකක් නෑ. ප්‍රායෝගිකව තියෙන්නේ මොකද්ද? ප්‍රායෝගිකව එකයි. එක තමයි දෙකම සිද්ධ වෙන්නේ. තේරුණා? අපි දැන් දෙකක් හැටියට විභංග කරලා අපිට හිතන්න ලියන්න පුළුවන්. නමුත් කරනකොට ප්‍රායෝගිකව තියෙන්නේ එකයි. දැන් සුද්දාෂ්ටක කියන්නේ මේකේ යන්න පුළුවන් කුඩාම අවස්ථාව. ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතරත්, වර්ණ ගන්ධ රස ඕජා කියන හතරත් තමයි සුද්ධ අෂ්ටක අට. දැන් අපිට මේ යම් කිසි දෙයක වර්ණයක්, ගන්ධයක්, රසයක්, සුවඳක් නැත්නම් අපිට ඒක දැන හඳුනගන්න පුළුවන්ද? බෑ. හැබැයි උතන තියෙන්නේ මොනවද? ආපෝ තේජෝ වාය. අපි ගන්නවා පරමාණුවක් කියන්න බැරි. දැන් හාල් පිටි කොටලා එක ඇහැට පේන්නේ නැති හාල් පිටි ශේෂයක් ගන්නවා. ඔය ශේෂයේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන අටම තියෙනවද උතන? අටම තියෙනවා. අටම එකතු වෙලා තියෙනවා. ඔකර අපි දිවට දැම්මම රසක්, තේරුමක්, සංඥාවක්, වේදනාවක් එනවා. රසක් පාටක් ඇහැට දකින්නවා. ඒ වගේම අල්ලන්න පුළුවන් උපාදාය රූපක් ඇති. එනිසා මේ සුද්දාෂ්ටක කියන්නේ අපිට ගන්න පුළුවන් පොඩිම කොටස. දැන් නවීන විද්‍යාවට අනුව ඔය කාලයක් වෙනකන් 1970 ගණන් 80 ගණන් වෙනකන් තිබ්වා පරමාණුව තමයි පොඩිම අණුව. කඩන්න පුළුවන්. නමුත් ඊට පස්සේ 80 ගණන් වල ආවා අර ඒකත් නැවත තුනකට කඩන්න පුළුවන් කියලා. නවීන විද්‍යාවේ ඊට පස්සේ අර මොකක්ද අණු තුන, නියුට්‍රෝන, ප්‍රෝටීන, මෙහෙම තුනකට දැන් ඕකත් නෙමේ බුදුහාමුදුරුව පෙන්නුව පොඩිම දේ සුද්දාස්තක. ඕකත් නෙමේ ඔයිටත් පොඩි. හැබැයි ඒ බුදුහාමුදුරුව පෙන්නුව සුද්දාස්තකයට වඩා පහළ තත්ත්වයකට කඩන්න කිසිම විද්‍යාඥයෙකුට, කිසිම නවීන විද්‍යාවකට, කාටවත් ලෝකේ කවදක්වත් පුළුවන් ගමන් ලැබෙන්නේ නැහැ. ඔව්. දැන් මෙහෙමයි. අපේ මසසට පේන ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ අපේ නැනසට පේන ප්‍රමාණයක් තියෙනවා. ඊටත් වඩා පේන ප්‍රමාණවල් තියෙනවා. තේරුණා? අපි දකින්නේ අපේ මසසට 2 dimensions. මොකද්ද? 2 dimensions. නමුත් යම් ආකාරයකර පජානාති කියන தত্ত্বය දැක්ක පුද්ගලයාට 3 dimensions. අර අභිඥාතං අභිඤ්ඤය කියන පුද්ගලයාට 4 dimensions. චතු අරිය සත්‍ය. බුදුහාමුදුරුවන්ට 6 dimensions. හයක් එකන අර ෂඩ් අසාධාරණ ඥාන තියෙන. ඒක නිසා මේ පිළිබඳවම මේ දැනීම මේ දැකීම මේ විග්‍රහ කිරීම තේරුම් ගැනීම වෙන මොකක්වත් නෙමෙයි. ඔය මේ කොහෙද ඇතිවෙන්නේ? මේ මනසෙමයි. දැන් ඔය පුදග්ජන පුද්ගලයා හොඳම ලොකුම මහාචාර්ය වෙනෙක් වෙනවා, විද්‍යාඥයෙක් වෙනවා. ලෝකෙම පිළිගත් තියෙන්නේ මොකද්ද? 2 dimensions දෙපැත්තක් විතරයි දකින්න. උපරිම ඉබරි වටයක් දකින්න බෑ. 3 dimensions දකින්න බෑ. හේතුඵල දකින්න නැතුව පජානාති නොවි එක වෙන්නේ. ඒ වගේම මේ ඔය කිසිම ඉගෙන ගැනීමක් නැතත් චතුරාර්ය සත්‍ය දැක ගමන් 4 dimensions දකින්න. විශ්වය කියන්නේ එතකොට අතැඹුලක්සේ අතර ගන්න පුළුවන් දෙයක් විශ්වය කියන්නේ. මේ මහා ලොකු දෙයක් නෙමෙයි. තියෙන්නේ මොනවාද? ආපෝ තේජෝ වායෝ පඨවි පර්ණ ගන්ධ රස ඕජා විතර. ඒක තමයි ධාතු මනසිකාරය කියලා තියෙන්නේ. ධාතු මනසිකාරය. ඒකෙන් මේ ඝන සංඥාව, සත්ව පුද්ගල සංඥාව, අපේ තුල රාගය, ద్వේෂය, මෝහය ඇති වෙන නිච්ච සුඛාත්ත ඇති වෙන අභිදන්දනයකින් උපාදානය කරගන්නේ ඔය ඝන සංඥාව, දුව සංඥාව තියෙන තාක්කල් තමයි. ඒ නිසා අපේ හිතේ ඇති වෙන රාගය, ద్వේෂය, මෝහය අයින් කරන්න මේ ඝන සංඥාව දුරු කරන්න වෙනවා. ඝන සංඥාව දුරු කරන්න ධාතු මනසිකාර්ය ඇත්ත ඇති හැටියට දැකීම යථා භූත ඥාන දර්ශනේ ලැබෙනවා. එතකොට දැන් අපි මෙතෙක් කලක් මේ ලස්සන රූපයක් පුද්ගලයෙක් කියලා දැක්ක අය තුල අපි දකින්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. ධාතු මනසිකාර්ය හරියට අභිඥාතං අභිඤ්ඤය. අපිට තරහ යන්න, අල්ලගන්න, බදාගන්න, උපාදානය කරගන්න, ඒ උපාදානය කරගෙන නවත්ත ගන්න, පවත්ත ගන්න පුළුවන් ද අපිට කැමතිද? බැ. එහෙමනම් අපි ඇලෙනවද? ගැටෙනවද? උලා වෙනවද? උපාදානය කරගන්නවද? නැහැ. ඒ අනුව අපේ හිතේ තියෙන ඔක්කොම කෙලෙස් ගති, කිලුටු ගති නැති වෙනවා. ඒ නිසා ධාතු මනසිකාරයත්, පටිකුල මනසිකාරයත්, නවජීවතික මනසිකාරයත් මේ ඔක්කොම උපකාර වෙන්නේ මේ අපේ හිතේ තියෙන රාග, ద్వේෂ, මෝහ බව 37 ආකාරයකින් උදුරා දාන. වෙන මොකටවත් නෙමෙයි. අවකාශ කියන්නේ ඒ තියෙන ඕන දෙයක්. දැන් අපි ගම්මුක පුද්ගලයෙක්, මේ පුද්ගලයා ගාව තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා මයි. හැබැයි ඔය පුද්ගලයාගේ විඥානේ නැත්නම් මොකද වෙන්නේ? දැන් මල කඳක්. හැබැයි තාම අර ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා තියෙනවා. හරිද? දැන් ඔය ආපෝ තේජෝ වායෝ පඨවි වලින් ඔය විඥානය ඔය පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙන්නේ මොකක් නිසාද? ඔය හතර භ්‍රමණය කරනවා ඇතුලේ. කම්පිතං ප්‍රකම්පිතං අර කම්පිත වෙන්න, ප්‍රකම්පිත වෙන්න, සම්පකම්පිත වෙන්න ඔය හුස්ම ගන්න, කන ඒවා කන්න, බොන ඒවා බොන්න, ඒවා ක්‍රියාත්මක වෙලා පිට කරන්න අවකාශයක් ඕනෙද නැද්ද? හාල්ලටයක් අපිට පිටිහැටියට කුඩු කරන්න පුළුවන් වෙන්නේ අවකාශයක් එතන තිබුණු නිසා. අවකාශයක් තිබුණ නම් කඩන්න පුළුවන් ද? 2, 3, 4, 10, 15 බෑ. විඥානයක් නැත්නම් ඔය හාල්ලටේ කඩන්න පුළුවන්ද? බැ. ඉතින් ඒක නිසා මේ ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන කියන හයම අනිවාර්යයෙන්ම මේ පැවැත්ම පවත්වාගෙන යන්න ඕන. පැවැත්ම පවතින්නේ නැහැ ඔය හයම නැත්තම්. දැන් විඥාන මැරිච්ච මිනිහාගේ විඥාන ශක්තිය උතනින් ගියා. නැති වුණා. දැන් අර එක්කහු කොල්ල කුලකයක් හැටියට පොට්ටනියක් හැටියට හදාගත්ත කොටස් ටික 32 දැම්ම. දැන් අර නවසීවතික පබ්බේ මොකද කිව්වේ? මේවා දිය වෙලා වැහැරිලා ගෙවිලා ආපෝ කොටසට යනවා, පඨවි කොටසට යනවා, තේජෝ කොටසට යනවා, වායෝ කොටස බාතුට යනවා. ඉතුරු වෙන්නේ නැහැ දැන් මගේ කියලා කොටස. මේක තමයි ධාතු මනසිකාරයේ නැවත. මේ ධාතු මනසිකාරය පමණක්ම ඇති කෙනෙකුට නිවන් හරියට අවබෝධ කරගන්න තේරුම් ගත්තා. අපි මේ උපාදානය කරගන්නෙම ඔය කියන ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. උපාදානය කරගන්නෙම අවකාශයක් තියෙන නිසා. උපාදානය කරගන්නෙම විඥානය. දැන් අපි හොඳ රස කේක් කෑල්ලක් අරගෙන උපාදානය කරගන්නවා කියන කනවා. අවකාශය නැත්නම් කන්න පුළුවන් බෑ. ඒ කාපු දේ ඒ විදිහටම තිබුණොත් ඒකෙනුත් වැඩක් වෙනවා. ඒක නිච්ච නම් ඒක කෑවහම වැඩක් වෙනවා නෑ. ඒ කෑපු මොහොතෙන් මොකද වෙන්නේ? විපරිණාමයටපත් වෙලා අන්නතාවයටපත්. දැන් අපි කටට දැම්ම හොඳ රසම හොඳම කේක් කෑල්ල බැරි වෙලාවත් මොන හේතුවක් නිසා එළියට දැම්මොත් අයිතෝක කනවා. ඈ අයිතෝක කන්නේ නෑ. ඇයි? ඒක දැන් විපරිණාමයටපත් වෙලා. ඒක දැන් නිච්ච නෑ. ඒක දැන් කේක් නෙමෙයි. ඒක දැන් කෙලිය ගැවිලා. ඒක දැන් කිලුටු වෙලා. කාරණා හතර චතුරාර්ය සත්‍ය සහ ආස්වාදය ආදීනවේ නිසරණ දෙකයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය තමයි අර රූප රූප සම්දේ රූප නිරෝධේ රූප නිරෝධගාමිනී පටිපදා. එතන ඇත්ත වශයෙන් හතරක් නෑ, දෙකයි තියෙන්නේ සම්දේ නිරෝධේ. තේරුණාද? අතන තියෙන්නේ දෙකයි, ආදීනව ආස්වාද. අපි සමුදය නිරෝධ කළ යුතුයි, ආදීනව නිසරණ කළ යුතුයි. හතක් හැටියට විග්‍රහ කරලා තියෙනවා ඒ විග්‍රහය. හැබැයි ප්‍රතිඵලය සමුදය නිරෝධයයි අර ආස්වාද නිසරණය දෙකයි. හැබැයි පියවර හතක් අවශ්‍යයි. නිවනට උපකාර වෙන්නේ සමුදය නිරෝධයත් ආස්වාදය නිසරණය. දැන් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ධ්‍යාන කොතනකවත් කියලා නැහැ. තේරුණාද? දැන් මහා සතරාචිපට්ඨාන සූත්‍රයේ හෝ සත්තට්ඨාන සූත්‍රයේ හෝ ගිරිමානන්ද සූත්‍රයේ හෝ රාහුලෝවාද සූත්‍රයේ හෝ ආනපාන සති සූත්‍රයේ හෝ කායගත සති සූත්‍රයේ අර අනික් සූත්‍ර කොහෙවත් ධ්‍යාන කියලා තියෙනවද? මහා සතරාචිපට්ඨාන සූත්‍රයේ ඒකායන මාර්ගයේ ධ්‍යාන ගැන කියලා තියෙනවද? වචනයක් ශේෂයක්. දැන් මේ ධ්‍යාන ගැන තමා අද සියලුම හාමුදුරුවරු අය ආරණ්‍ය වල ඉන්න සියලුම අය අද ඒකායන පරමාර්ථය මොකද්ද? ධ්‍යාන. නමුත් බුදුහාමුදුරුව කොතනකවත් මේ ධ්‍යාන වර්ණනා කරලත් නැහැ, ධ්‍යාන ලබන්න කියලත් නැහැ. බුදුහාමුදුරුව කියලා තියෙන්නේ මේ භව, රාග භව, ද්වේෂ භව, මෝහ භව සමුච්ඡේද වශයෙන් උදුරා දමන්නට උපකාර වන අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කර ගැනීමයි. ඒක ඒක වෙන එක තේරුණා. ඒක ධ්‍යානවලට නෙමේ ඔය සමවැදුනේ මරණානුස්සතියට. තේරුණා? මරණානුස්සතියට සමවැදීම ඒ කාලේ දැක්කේ චතුර්ථ ධ්‍යානයට සමවැදුනා වගේ. දැන් ඔතන මරණානුස්සතිය නිබ්බිදා කියන එකයි. දැන් මේ තමන් මේ පවත්වගෙන ආපු කයට ශරීර කූඩුවට නිබ්බිදා නොබැඳුණා. එතකොට අර මරණ වේදනාවක් නැහැ. වේදනාව තියෙන්නේ අර බැඳීමෙන්නේ. දැන් අත්තරින්නනේ වෙන්නේ උපසංහරති නැහැ. දැන් මේක උපසංහරති කරන්න හදන්න. මරණය කියන්නේ උපසංහරති. මොකද්ද මේ උපාදානය කරගත්ත මේ බම්බයක් පමණ වූ ශරීර කූඩුව අතාරින්. එතකොට අර මරණානුස්සතිය බුද්ධානුස්සතිය වැඩුව ගමන් චතුත්ථ ධානය කියලා ධානකාරයෝ දැක්ක. ඒකයි හේතුව. දැන් බුදුහාමුදුරුව කොතනකවත් මේ ධ්‍යාන ගැන කතා කරලා නැහැ. කතා කළා නම් ඔය වැදගත් සූත්‍ර තියෙනවනේ බුදුහාමුදුරුව දේශනා කරපු මහා පරිනිබ්බාන මහා සතරාර්යපට්ඨාන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, රාහුලවාද සූත්‍රය, මේ අනත්ත ලක්ෂණ සූත්‍රය, මේ වගේ මගපල් ලබන්න සත්තරාර්යපට්ඨාන සූත්‍රය, මේ කිසිම සූත්‍රයක ධ්‍යාන ගැන වචනයක්වත් බුදුහාමුදුරුව කොතනකවත් කියලා නැහැ. හැබැයි ධ්‍යාන තිබුණා එදා මේ සම්මතයෙන් තිබුණු සියලුම උපනිෂද් ධර්මයේ වේදාගම ආගම්වල තිබුණා. අදත් ධ්‍යාන තියෙනවා. දැන් අද මේ ලංකාවේ සියලුම භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන්නේ මිනිස්සුන්ට කියා දෙන්නේ ධ්‍යාන ලබන්න මිසක් මගඵල ලබන්න නෙමෙයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරන්න නෙමෙයි. ඒක වැරදි. ඒක වැරදි. කොච්චර කිව්වත් ඔය වැරද්දෙන් ඒගොල්ලන්ට වෙන ක්‍රමයක් මාර්ගයක් නැහැ. ආනපාන කියන්නේ හුස්ම ගැනීම පිට කිරීම කර ගමන් ඒකෙන් ධ්‍යාන ලැබෙනවා. ඒක හරි. ඒ නිසා මේ වැරදි පාරට දැන් ඇබ්බැහි වෙලා. අහුවෙන්නේ නැහැ. ඒක ආර්ය ධානයක් නේ. අරවා අනාර්ය ධානය. ඒකයි වැඩි. ඒවට අහුවෙලා. ඒකයි ඒකට තේරෙන්නේ. ඒ මේ පැවැත්ම තුළ තියෙන දේවල්. රාගය, ද්වේෂය, මෝහය තුළම තියෙන ධ්‍යාන අනාර්ය ධ්‍යාන. ආර්ය ධ්‍යාන රාගය, ද්වේෂය, මෝහය උදුරා ලැබූ නැති කරලා සාමුලින් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළ ලැබූ දේවල්. එතන ධ්‍යාන කියලා දෙයක් නැහැ. එතන තියෙන සම්මාපatti. සම්මාපatti. සංවලින් සහමුලින්ම මිදී පත්වන තත්වය සම්මා සම්පatti. දැන් ඒක සම්මාපatti කියන එක අපි කියන්නේ සම්මා සමාධිය ඇටියට. සම්මා සමාධි සමානයි සම්මාපatti. ධ්‍යාන ගැන කොහෙවත් කිසි තැනක බුදුහාමුදුරුව කියලා නැහැ. මුල් කාලේ හැබැයි කිව්වා. මුල් කාලේ කායගත සති සූත්‍රය කියලා තියෙනවා. හේතුව මොකද? මුල් අවුරුදු 10 තුළ ඔය අන්‍ය තීර්ථකයෝ පරිබ්‍රාජකයෝ බ්‍රහ්මජාල සූත්‍රය ආපු ආගම්වල හැම තැනකම ධ්‍යානලාභීන් බහුලව හිටියා. එයාට ගැලපෙන විදිහට මේ ධ්‍යාන ගැන කිව්වා. නමුත් කල්යනකොට බුදුහාමුදුරුව මේ ධ්‍යාන ගැන කතාව සම්පූර්ණයෙන්ම අයින් කළා. මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ධ්‍යාන ගැන ධ්‍යානවල කිසිම අවශ්‍යතාවයක් කොහෙවත් නැහැ. ශේෂයක්වත් ධ්‍යාන ගැන කියලා නැහැ. මහා සතරාධිපට්ඨාන තියෙන්න ඕන එහෙනම් ධ්‍යාන ලබන්න ඕන කියලා. හැබැයි මුල් කාලේ මුල් අවුරුදු 10 තුල දේශනා කරපු සූත්‍රවල ධ්‍යාන ගැන තියෙන්න පුළුවන් තියෙනවා. පටිපන්නා කියන්නේ පටි නිස්සග්ග වෙනවා. දැන් පටි නිස්සග්ගෝ කියන එක පටිපන්නා තේ එහෙම කරපු පුද්ගලයා තේ සුවි මුත්තා. යහපත්සේ මිදි නිදහස් වුණා. කෙලෙස් බලි කෙලෙස් මුල් උදුරා නිදහස් වුණා කියන එක. මොකද්ද පහළව? ඈ කොයි පොතේද? සමුදය උපදින්නේ ආහාර සමුදය, වේදනා සමුදය, සංඥා සමුදය, සංකාර සමුදය, විඥාන සමුදය ගත්තොත් 15ක් තියෙනවා. තේරුණාද? හැබැයි ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන පහම ගත්තාම එකම දේ තමයි ආහාර සත් චතුන්නංච පහ උපාදාය රූප සම්පස් වෙන්නේ ඒව. ඔකම නාම රූප හැටියට ඒව. වට්ටන් තේසන් නැති එකයි. වට්ටන් තේසන් වට තුනකින් තමයි අපි මේ හිර වෙලා ඉන්නේ. රාග වටේ, ද්වේෂ වටේ, මොහට. ඒ වට්ටන් තේසන් නැති ඒවා ඔක්කොම කවුඩලා බිඳලා නැති කළා. ඒ අනුව පඤ්ඤා පනාය. පඤ්ඤා පනාය වෙන වචනයක් වට්ටන් තේසන් නැති. දැන් එකින් එකටම එකින් එකටම නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දිම් පජහති. විරාගානුපස්සී විහෙරති රාගං පජහති. නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති. පටිනිසග්ගානුපස්සී විහෙරති සබ්බූපදි උපාදානය කරගත්ත සියලුම දේ පජහති. දැන් ඕක අභිඥාතං අභිඤ්ඤය විග්‍රහය බලන්න. ඔක තියෙනවා. සාමාන්‍ය කරන කටයුතු නෙමෙයි ඒ අමතක වෙන වර්ධනය වෙන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරගෙන. හොඳට කල්පනා කරලා බලන්න හරියට ආනාපාන සතිය කරනවා නම් අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන ඒවා තමයි ඉබේම නැතිලා. යහපත් ධ්‍යාන නැති වෙන්න බෑ. හරියට ආනාපාන හරියට ආනපාන කරනවා. ආනපාන හරියට දැනගෙන කරන්න ඕන. මොකක්ද ආනපාන කියන්නේ? මෙත්තානුසතිය වඩලා තරහා අයින් කිරීම, අසුභානුසතිය වඩලා සුභ බව අත්හැරීම, අනිච්ච දුක්ඛානත් වඩලා නිච්ච සුඛ බව අත්හැරීම, නිබ්බිදා විරාගා නිරෝධ පටිනිසග්ග වඩලා ඔය කියන හතර අයින් කිරීම. ඒක තමයි ආන පාන. වෙන ඊට හා තව ඒක තමයි විග්‍රහ කරන්න පුළුවන් කොහේ ගියත් ආන පාන. ඔය සතර අනුස්සති වලින් තමයි ආන පාන අවසාන වශයෙන් ආන පාන විග්‍රහ කරන්න පුළුවන්. සමත විපස්සනා හැටියටම ආන පාන විග්‍රහ කළ හැකියි. අනුස්සති ප්‍රගුණ කරන්න ඕනේ. හරියටම වර්තමාන මොහොතේ හිතට ආපු වැරදි දෙයක් තියෙනවනම් රාගයක් ද්වේෂයක් මෝහයක් මේ අනුස්සති හතර වැඩිම විතරයි තියෙන ආය වෙන මොකක්වත්. එතකොට ආනපාන පූර්ණ වෙනවා. සති බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙලා අර තේසං වට්ටන් නැති පඤ්ඤා පනාය වෙනවා. අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති හරියට සාක්ෂාත්. එච්චර තමයි නියොන වෙන මොකක්වත් නැහැ. දැන් ඔය ඔක්කොගෙම කියපු දේවල් තමයි අවසාන වශයෙන් අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදී. මෙතෙක් කල් උපාදානය කරගත්තේ මේ ලෝකේ තියෙන ඒවා වටිනවා, හොඳයි, සාරයි, නිත්‍යයි, සුඛයි, අත්තයි කියලා. දැන් අනිච්ච අනිසිතෝච විහෙරති අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා. නිබ්බිදා විරාග නිරෝධ පටිනිසග්ග කියන අටම තමයි අනිසිතෝච විහෙරති. ඒ සියුම් ආකාර ස්වභාවය සමහර විට නෙමේ බොහෝ විටම විඥානයේ වංචක ධර්මයක් වෙන්න පුළුවන්. හොඳට ඒ ගැනත් අවධානයෙන් ඉන්න ඕන. මේ විඥානය කොයි පැත්තෙන් හරි වට කරන්න කොටු කරන්න එනවාද කියලා. එහෙම වෙනවා. හොඳට තේරුම් ගන්න ඕන විඥානයේ නිකන් ඒ වගේ දේවල්. ඒක තමයි කියන්නේ විඥානයේ වංචක ධර්ම කියලා. ඒ වගේ වෙලාවකට ඉරියාපතේ වෙනස් කිරීම ගැලපෙනවා. ඉඳගෙන ඉන්නවනම් හිට ගන්න, සක්මන් කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. අර විඥානයේ ඉඳ නොදී අපි ඉරියාව වෙනස් කරනවා. එතකොට හරි කායික වශයෙන් ඉරියව්ව වෙනස් කරන්න ඕනේ ඒ වගේ වෙලාවට. ඒ ඉරියව්වෙම තවදුරටත් හිටියොත් අර විඥානේ කොහොම හරි කොටු කරලා පංචක ධර්මයක් ගිනවා. ඒ නිසා සක්මන් කර කර ඉන්නවනම් ඉඳ ගන්නවා, ඉඳගෙන ඉන්නවනම් නිදා ගන්නවා, නිදාගෙන ඉන්නවනම් හිට ගන්නවා. ඒ වගේ ඉරියව්ව වෙනස් කරන්න පුළුවන්. ඉරියව්ව වෙනස් කිරීමෙන් විඥානේට ඒකට පංචක ධර්මයක් කරන්න බෑ, වෙනස් වෙනටක් ගන්න. ඒක 100%ක්ම අවශ්‍යයි. දැන් මේක දැනගන්න එපා. මේ පජානාති වලට වඩා අවිඤ්ඤාතං ඉහළයි කියලාවත් දැනගන්න එපා. මේ දැනුමෙන් තමයි පජානාති අවිඤ්ඤාතං එන්නේ කියලා දැනගන්න එපා. දැන් අවිඤ්ඤාතං කියන தත්වේ එනකොට පහතබ්බංච පහිනම් භාවේ තබ්බංච භාවිතං හොඳට දකින්න. දෙපැත්ත ප්‍රහාණය කළ යුතු දේ සහ ආශ්‍රය කළ යුතු දේ නිවැරදි ආකාරයට යථා පරිදි දකින්න. අභිඥාතං අභිඤ්ඤය නැත්නම් භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං නැහැ. එහෙම නැත්නම් සච්චිගතබ්බංච සච්චින් කරෝති නැහැ. ඒ ඔක්කොම මොකක් පිළිබඳවද? තමන්ගේ හිතට එන අරමුණු හය පිළිබඳවයි. වෙන මොකක්වත් නෙමෙයි. දැන් මං හිතන්නේ දැන් අදට අවසන් කරන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. එහෙමනම් දැන් දවස් පහක්ම අවසානයි. තව හෙට දවසේ සූත්‍ර කීපයක් තියෙනවා. අද දවසත් මේ භාවනාව පිළිබඳවම පොඩි සූත්‍රයක් සහ අවස වෙලාවක් තිබ්බොත් මේ සංඝබේද සූත්‍ර පිළිබඳවත් කරුණු කාරණා කීපයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට උදේ අනුධම්ම සූත්‍ර 4 සහ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරාම බොහෝ දුරටම මේ භාවනාවට අදාළ වූ පරියාය ප්‍රතිපත්තිය ප්‍රතිවේදය අවසානයි. හෙට හවස නැවතත් පොඩි සමාලෝචනයක් කරනවා. අනිද්දා වැඩසටහනේ අවසන් දවස තම තමන්ගේ ඉදිරිපත් කිරීම ප්‍රකාශ කිරීම කරන්න අවස්ථාවක් දෙනවා. හොඳයි. එනම් අදට මේ ධර්ම සාකච්ඡාව අවසානයි. කවුරු සාදුකාරයක් දීලා පින්දෙන්න. එතාවතාචාමේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචාමේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචාමේහි සම්බදම් පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ පාල සමාගම සතන් සමාගමු තුයාව නිපාන පත්තියා.